දෙදහස් දාසේ වසරේ 11 වෙනි මාසේ 6 වෙනිදා භවනා වැඩසටහන. සත්‍යවාදී කුජලයට පාලනය අනවශ්‍යයි. සත්‍යවාදී දාර්ශනිකුණ්ඩත් එසේම සත්‍යවාදී අවබෝධයට පත්වෙච්ච කෙනාටත් එසේම පාලනය අනවශ්‍යයි. පාලනය අවශ්‍ය වන්නේ ලෝ වෙනස් කරන්නට. ලෝ තිබෙන ස්වභාවය එලෙසම බාර ගැනීමට පාලනය අනවශ්‍යයි. ඔබ තුල යම් පාලනයක් තිබෙනවා නම් එම හැම පාලනයක්ම මමත්වේ නිසා හටගත් පාලනය. ඔබ තුල යම් පාලනයක් තිබෙනවා නම් ඒ හැම පාලනයක්ම මමත්වය නිසා හටගත් පාලනය. මමත්වයෙන් තොර වූ කල කිසිදු පාලනයක් අවශ්‍ය කරන්නේ නැහැ. පාලනයෙන් තොරවීම යනුවෙන් අදහස් කරන්න පාලනය නොකර සිටීම නොවේ. ඒ හොඳට තේරුම් ගත යුතුයි. පාලනයෙන් තොරවීම යනුවෙන් අදහස් කරන්නේ පාලනය නොකර සිටීම නොවේ. පාලනය කිරීමක් නොවේ. දෙක මධ්‍යස්ථව පරිහරණය කිරීමක්. පාලනයෙන් තොරවීම කියලා කියන්නේ සැබවින්ම පාලනයෙන් තොරවීමට. ඒ තේරුම් ගැනීමට යථා අවබෝධය කර ගැනීමට තින්නතුන් මහන්සි විය යුතුයි. කැපවීම කළ යුතුයි. නුවණ වැඩි යුතුයි. ඔන්න ඔය පටලැවිලි නිසා තමයි තමන්ගේ ආධ්‍යාත්මික සත්‍යය හරියට අවබෝධ කර ගැනීමට නොහැකිව තිබෙන්නේ ලෝකයාට. ඥාන දර්ශනය, සම්මා දිට්ඨික ඥාන දර්ශනය හරියට ඍජුව පිළිගන්න ඕන. ආලෝකේ ඉලක්කගත වෙන්නේ නැත්නම් ගමන ඉලක්කගත වෙන්නෙම නැහැ. ගමන පවතින්නේ මේ ප්‍රඥා ලෝකයේ ඉලක්කගත වීමත් සමග. කුජලත්වයෙන්තුරෝ ආලෝකය. කුජලත්වයෙන්තරව දර්ශනය. කුජලත්වයෙන්තරව ගමන් කිරීම. කුජලත්වයෙන් තොරව තමයි සියල්ල සිදුවන්නේ. පොඩි ලෝකයේ අය විශ්වාස කරන කුජලත්වයෙන් තොරව සිදුවන්නට ක්‍රමයක් නැහැ කියලා. නමුත් ලෞතර බුදු කෙනෙක් පමණයි ඒක සොයාගත්තේ. ආර්ය ශ්‍රාවකයෝ පමණයි ඒක සොයාගත්තේ. කුජලත්වයෙන් තොරව ආත්ම. කුජලත්වයෙන් තොරව කතාබහ. උජ්ජලත්වයෙන් තොරව දැකීම. උජ්ජලත්වයෙන් තොරව ඇසීම. උජ්ජලත්වයෙන් තොරව සිතීම. උජ්ජලත්වයෙන් තොරව මෙනෙහි කිරීම. උජ්ජලත්වයෙන් තොරව තීන්දු තීරණ ගැනීම. උජ්ජලත්වයෙන් තොරව ඇවිදීම. වාඩි වී සිටීම. ආහාර ගැනීම. ආදී කොට ඇති සියලු ක්‍රියා කුජලත්වයෙන් තොර ක්‍රියාවලියක් බවට පරිවර්තනය වෙනවා. ඒ තමයි ලෝකෝත්තර ධර්මතාවයට අනුකූල ක්‍රියා. ඒකට කියනවා ක්‍රියාසිත් කියලා කියනවා. ක්‍රියාත්මක ස්වභාවයක් පමණයි තියෙන්නේ. චේතනා කර්ම නැහැ. චේතනා කර්මනේ ක්‍රියාසිත පමණයි තිබෙන්නේ. මේ නිහඬ කාලය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබට නොහැකිද නිහඬ කාලය සමග නිහඬව සිටින්න? ඒ තමයි ස්වභාව ධර්මයට අනුගත වීම කියලා කියන්නේ. නිහඬ කාලය සමග ආතතියක් හදාගන්න නැතුව එයා පුරුදු වෙනවා නිහඬ කාලය සමග නිහඬව සිටින්න. එවිට ඒ තුල තිබෙන්නේ ධර්මය. ධර්මය කියන්නේ හුදෙක් වචන සමූහයක් කතා කිරීම නොවේයි, වචන සමූහයකට අහුන්කන් දීමක් නොවේයි, වචන සමූහයක් ගැන සිතීමක් නොවේයි. සැබවින්ම ධර්මය නිහඬයි. නිහඬ කාලයේ සමග නිහඬවයි. රහතුන්ගේ සිතෙහි රූප මොනතරම් තිබුණත් ඒව ගෑවෙන්නේ නැහැ. ශබ්ද මොනතරම් ඇසුණත් ඒව ගෑවෙන්නේ නැහැ සිතේ. ගන්ධ රස ශරීරයට දැනෙන දේවල් සිතුවිලි තිබුණත් ඒ කිසිවක් ගෑවෙන්නේ නැහැ. පුතජන සිතෙහි හැම විටම ඒ සියල්ල තදින් ගෑවෙනවා, වෙලෙනවා, උරා ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් රහතුන්ගේ සිත වේදනාවන් වලින් තොර වෙන්නත්, පීඩාවන් වලින් තොර වෙන්නත්, අගතිගාමී නොවෙන්නත්, පෘතජන සිත අගතිගාමී වෙන්නත් හේතුව මේ උරා ගැනීම හෙවත් උපාදානය සිදුවීම. රහතුන්ගේ සිතෙහි උපාදානය සිදුවන්නේ නැහැ. අල්ලේ තුවාලයක් නැත්නම් විස ඕනෑ තරම් දුර ගෙනියන්න පුළුවන්. ඒකට හේතුව තමයි උරා ගැනීමක් නැති නිසා. තුවාලෙ තිබුණොත් උරා ගන්නවා. එතකොට මේ මමත්වය කියන පුජ්‍යලත්වය පළවා හැරලා සංයෝජන දුරු කරන තුරු, දස සංයෝජන අයින් වෙන තුරුම අර උරා ගැනීම කියන එක පවතිනවා. ඒ උරා ගැනීම නැති කල්හි ඒ සිතෙහි කිසිවක් තැවරෙන්නේ නැහැ. වචන හුදු වචන පමණයි, සිතුවිලි හුදු සිතුවිලි පමණයි, දැකීම් හුදු දැකීමක්ම පමණයි, ඇසීම් හුදු ඇසීමක්ම පමණයි, දැනීම් හුදු දැනීමක් පමණයි. ඒ තුල සත්වයේ පුඤ්ජලේ ආත්මයක් දකින්නේ නැත. පුඤ්ජලේ මැදිහත් නොවන නිසා පුඤ්ජල කර්මකාරකයන් එහි ක්‍රියාත්මක වන්නේ නැත. ඒ නිසා රහතුන්ගේ දර්ශනය සංසුන් නිශ්චලයි. රහතුන්ගේ මනස සංසුන් නිශ්චලයි. අන් හැම දෙයක්ම තත්තාකාරයෙන් හඳුනා ගන්නවා. එහෙත් ඒ කිසි දෙයක් ගෑවීමක් නැහැ. නිලුම් පතට වැටෙන වැහි බිඳු වාගේ කිසිදු උරා ගැනීමකින් තොරව ඒව පිටතට ගලාගෙන යනවා. ඒ වගේම රහතුන්ගේ සිතට එන අරමුණු නිලුම් පතට වැටි දිය බිඳු වාගේ. රහතුන්ට පේන රූප නිලුම් පතට වැටි දිය බිඳු වාගේ. රාතුන්ට ලැබෙන වචන නෙළුම් පතට වැටුණු දියවිදුවා. සියල්ල ඉන්ද්‍රිය ගෝචර සියල්ල නෙළුම් පතට වැටි දියවිදුවාගේ නොරඳා ඉවත්ව යනවා. රහතුන්ගේ සිත සොයා ගන්න ඕන. රහතුන්ගේ සිත ඔබ තුළ නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ සංකාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන ඔය ධර්මතා දුරු කිරීමෙන් අනුපිළිවෙලින් මැදින් එහෙම මෙහෙන් දුරු කළා හරියන්නේ නැහැ. අනුපිළිවෙලින් දුරු කරන්න ඕනේ. අවිද්‍යාව අනුපිළිවෙලින් දුරු වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනකොට එතනින් ඒ දුරු වීම සමස්තයටම බලපානවා. ඒ සමස්තයම අඩපණ කරන්න හේතු වෙනවා. අවිද්‍යාවේ යම් ප්‍රමාණයක් දුරු වීම සිදු වෙනවා. මාන්න උද්දච්ච කම්මල දුරු වීමක් සිදු වෙනවා. රූප රාග අරූප රාග වල දුරු වීමක් සිදු වෙනවා. කාම රාග වල දුරු වීමක් සිදු වෙනවා. ඒ වගේම විචිකිච්ඡාවේ දුරු වීමක්, සීලබ්බත පරමාසයේ දුරු වීමක් සිදු වෙනවා. මේ සක්කාය දිට්ඨියේම ආත්ම දෘෂ්ටිය දුරු වෙන තැන අන් සියල්ලගෙම එක දුරු වෙනවා. ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන තැන අරහත්වය. ආත්ම දෘෂ්ටිය යනු කවරක්ද හඳුනා ගැනීම, මේක නිවන් මගයි කියලා හඳුනා ගැනීම, අවබෝධ කර ගැනීම වශයෙන් දිගින් දිගටම ආත්ම දෘෂ්ටියෙන් තොරව වාසය කිරීමේ ගුණය, න්‍යාය, දහම හඳුනා ගැනීමෙන් පමණ සම්පූර්ණයෙන්ම ආත්ම දෘෂ්ටිය දුරු කරලා දාන්න පුළුවන්. ආත්ම දෘෂ්ටිය දුරු කරපු කෙනෙක් සාධාරණත්වයේ පිහිටනවා, යුක්තියෙහි පිහිටනවා, සත්‍යයෙහි පිහිටන ගුණයක් තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු නොකළ කිසි කෙනෙක් සාධාරණත්වයේ පිහිටන්නේ නැහැ, යුක්තියේ පිහිටන්නේ නැහැ, සාධාරණත්වයේ පිහිටන්නේ නැහැ. ඒ අය සෑම විටම පුජ්‍යලවාදී, පුජ්‍යල සංකල්පේ, පුජ්‍යල දෘෂ්ටියේ, අත්ත්වවාදයේ පිහිටා කටයුතු කරනවා. සක්කාය දිට්ඨියෙන් යුක්ත පුජ්‍යලයා ඒකාන්ත වශයෙන්ම අපායට බරයි. සක්කාය දිට්ඨිය දුරු කළොත් පමණයි නියත වශයෙන්ම අපායෙන් තොර වූ ජීවිතයක් තමන්ට හිමි බව, තමන්ට මනසින්ම ආත්මයෙන්ම දැනෙනවා මං අපායට යන්නේ නැහැ කියලා. මනස හද පතුලෙන්ම දැනෙනවා තමන් අපායට යන්නේ කියලා. මං අපායට ඥාතිකම් කියන කෙනෙක් නෙමෙයි කියලා හොඳටම දැනෙන්න පටන් ගන්නවා. එනිසයි බුදුපියාණන් වහන්සේ යමෙක් මේ ආර්ය ධර්මය ප්‍රත්‍යක්ෂ කළොත් නියතෝ සම්බෝධි පරායනෝ නතේ ගමේ සන්තිය පාය අපායට යන්න ඇති ගුණයක් තමන්ගේ හිතට දැනනවා කියලා දේශනා කරා. හුදු වචනයක් නෙමෙයි ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් බලන්න අපට දැනෙනවද ඔබ අපායට ගමන් කරයි කියලා? බොරුවට උඩින් නෑ කියන්න එපා. හදවත පතුලින්ම දැනෙන දේ තමන් තේරුම් ගන්නවා. වචී පරම ලෙස නම් කියන්න පුළුවන් ඔහේ නෑ නෑ මට එහෙම දැනෙන්නේ නෑ කියලා බොරුවට ලෝකයා රැවැට්ටීමට. එහෙම කියලා හරියන්නේ නෑ. තමන්ට දැනෙන්න ඕන, ආත්මීයවම දැනෙන්න ඕන. තමන් පොළොවට බර කෙනෙක් නෙමෙයි, ලෝකෙට ණය කෙනෙක් නෙමෙයි කියලා තමන්ට දැනෙන්න ඕන. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි තිබුණට ඒ සියල්ල තෙල් හරියට දියත් එක්ක කවලම් වෙන්නේ නැහැ වාගේ, කවලම් නොවි මේ ලෝකෙත් එක්ක කවලම් නොවන ගතියක් මනස තිබෙන්න ඕන. ලෝකෙත් එක්ක කවලම් වෙනවනම් තමන් තවමත් ලෝකයේ. ලෝකයේ අතහැර ගියපු ලෝකෝත්තර භවට පරිවර්තනය වූ කෙනෙකු මොනම විදියකින්වත් පිරිහෙන්නේ නැහැ, කවලම් කරන්නත් බෑ. ධ්‍යාන භාවනා ලබන ඕනම කෙනෙක් මාර්ගඵලයේ කියලා පිරිහෙනවා. පහලට කඩාරනට මාර්ගඵලත් අනිත්‍යයි කියලා ඊළඟට ඒගොල්ලෝ කියනවා. ඒවා වැරදි භාවනා ක්‍රම වේද, වැරදි උපදේශ. මාර්ගඵල ලෝකේ කවදාවත් පිරිහෙන්නේ නැහැ. පිරිහෙච්ච බවත් ශාසන ධර්මයේ ඉතිහාසයේ කොයිබකවත් ලියවිලා තියෙනවද? කොයිම හරි තැනක එක තැනක ලියවිලා තියෙනවද? මාර්ගඵලයක් පිරිහුණා එයා සකදාගාමී වල ඉඳලා මෙන්න මේ ක්‍රියාව නිසා සෝහන් වුණා කියලා තියෙනවද? එහෙම එකක් නෑ. කවදාවත් ඒක පිළිහෙන්නේ නෑ. ඒක ඒ ආකාරයට සිදුවන්නේ, පිළිහෙන්නේ නැති ආකාරයට. පිළිහෙන මාර්ග තියෙනවා නම් ඒ පිළිහෙන මාර්ග මිත්‍යා මාර්ග, සමත භාවනා මාර්ග. ඒවට මාර්ගඵලයේ කියලා නිකන් නම් දාලා තියෙනවා විතරයි. තේරෙනවනේ? මාර්ගඵලයේ කියලා නම් දාලා තියනවා විතරයි, ඒවයි මාර්ගඵල නැහැ. ඕන තරම් භාවනා ආයතන තියෙනවා, භාවනා මධ්‍යස්ථාන තියෙනවා, මෙතනත් මාර්ගඵල මෙතනත් මාර්ගඵල කියලා මම දන්නේ නැහැ ඒක. ඒ වෙහෙම තමයි. හැම තැනම තියෙන්නේ ඉතින් හෝටල් තමයි. කාලයක් කන්න ගියාම තමයි තේරෙන්නේ හෝටලේ සයිස් එක තත්ත්වයනේ. හැම තැනම හෝටල් කියලා නෙගාලා තියෙන නේද? කන්න ගියාම තමයි තේරෙන්නේ හෝස්ටලේ රසද නැද්ද, පිරිසිදුද අපිරිසිදුද කියලා තේරෙන්නේ ඒකයි. ඒ නිසා තමන් නුවණින් වේලාසනෙන් හැඩෙන් රුවෙන් ලස්සනෙන් ස්වභාවයෙන් තේරුම් ගන්න ඕන. හෝටලේ හැටි දැක්කහම තේරුම් ගන්නවා මේ හෝටලේ හොඳයිද නරකයිද කියලා. ඒක නුවණ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේක ජාතක කතාවක සඳහන් කරලා තියෙනවා මේ දුරදීම නිවන පිළිබඳව අවබෝධ කරගන්න ක්‍රමවේදය. එක්තරා යක්ෂ පුජ්‍යලෙක් ඇවිල්ලා කියනවා කාන්තාරයක් මැදින් ඇවිදින්න ගමන් කරන්න ආපු වෙලාවේ බෝධිසත්වයාණන් වහන්සේට මාරයෙක් ඇවිල්ලා කියන මොකද්ද කියන්නේ, ඉස්සරහා හරියට වැහි තියෙනවා, ඉස්සරහා හරියට දියපොකුණු තියෙනවා, ඉස්සරහා ආහාර පාන වලින් හිඟයක් නැහැ, ගස්සල් තියෙනවා, පළතුරු තියෙනවා කියලා කියනවා. ඉතින් පැවතුණු අය ඒ වතුර ටික ඔක්කොම අර මාර පූජ්‍යලයට දීලා ආහාර පානක් දීලා හිස් අතින් ගමන යන්න පටන් ගත්තා. මොකද උනේ? අර බොරුව ඩ්‍රයිවර්ටිච්ච නිසා ටික දුරක් ගිහිල්ලා බොන්න වතුර නැතුව, කන්න ආහාර පළතුරු නැතුව අර මිනිස්සු අර කාන්තාර මැද මැරුණා. අර මාරයාගේ යක්ෂ කුජලයාගේ කියවන නිසා බෝධිසත්වයන් වහන්සේත් ආවා. ආවහම ඒ බෝධිසත්වයන් වහන්සේටත් කිව්වා මෙහි මාර්ගඵල තියෙනවා, 2025 200ක් රහත් කරනවා, ඉස්සරහ අරිශෝක් එන්න මෙහාට කියන වගේ බෝධිසත්වයන් වහන්සේටත් කිව්වා ඉස්සරහ හරියට වැහි තියෙනවා, දිය බොකුණු තියෙනවා, පළතුරු තියෙනවා, ආහාර තියෙනවා, ඕව ගෙනියන්නේ අපරාදේ, ඕව මෙහි දාලා යන්න එහෙ තියෙන ඕන තරම් කිව්වා. බෝධියන් සත්‍යයන් වහන්සේ කියන්නේ නුවණැති කෙනෙක්. මේ නුවණැති බෝධිසත්වයන් වහන්සේ ඈත බලනවා. ඈත බැලුවම අහස කළවර කරපු පාටක් නේ. තව හොඳින් බලනවා. විදුලි කොටන පාටකුත් නැහැ. වැහි ඈත හමනවා නම් ඒ පැත්තෙන් හමාගෙන එන සුළඟේ සිසිලසක් දැනෙනවා. සුළඟේ සිසිලසක් දැනෙන්නෙත් නැහැ. සුවඳක් එනවා. වැහි සුවඳක් එනවා. ඇහිලා තියෙනවනේ. ඒ සුවඳ එන්නෙත් නැහැ. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා මේ තමයි රාක්ෂයෙක් අපිව මරන්න ආපු, මේ තමයි මාරේ මෙයාට රැවටෙන්න හොඳ නැහැ. සියලු මායට කිව්වා කිසි කෙනෙක් ජලය ඉවර කරන්න එපා, ආහාර පාන හක දාන්න එපා, සියල්ල රැගෙන යමු කියලා යෝජනා කළා. ඉතින් බෝධිසත්වයන්න් වහන්සේ ගමන යනකොට අර ඉස්සෙල්ල ගිහපු කට්ටිය මග දරිද්‍රතාවයෙන් මිය ගිහිල්ලා බෝධිසත්වයන් වහන්සේ සහ පිරිස ජීවිතේ බේරෙන්න කාන්තාරෙන් ඉබොඩට පිටට ගියා. ඒ වගේ සමහර ප්‍රකාශ තිබ්බහම ඒ ප්‍රකාශ ඔස්සේ තමන්ට යම් ඈත සිට ඉඟියක් ලබා ගත්තේ නැති වුණොත්, හුදු වචනයකට රැවටුනොත් ටික දුරක් ගිහිල්ලා අර කලින් මෝඩ පිරිසක් මෝඩ රැලක් හසු වෙලා මග මිය ගියා මෙන් සමහර අයට ජීවිතේ හරි ප්‍රතිඵලයක්, හරි අවබෝධයක්, හරි ගුණයක් ළඟා කරගන්න යත්තන්ට බැරුව අසරණ වෙනවා. ටික දුරක් යනවා. ඉතින් තමන්ගේ කුස පිරලා තියෙන ටික තියෙනකම්, ඒ ශක්ති ටික තියෙනකම් එයා ඉස්සරහට යනවා. ඉතින් එහාට ශක්තිය නැති වෙච්ච ගමන් අසරණ වෙනවා. එසා දුර තියා අඳුනගන්න මේ මාර්ගයේ තුල තියෙන ප්‍රතිපදාවේ තියෙන නිවැරදි ධාවය, සාර්ථකත්වය හොඳ අවදියෙන් බලන්න, හොඳ විදර්ශනාවෙන් බලන්න. හුදු ඒකාග්‍රතාවයකට පත් වෙලා ඉන්න උත්සාහ කිරීම නෙමෙයි අපි කරන්න ඕන. සියලු වටපිටාවම අපේ ආධ්‍යාත්මය තුළ නිරවුල් කරගෙනයි අපි වාඩි වෙන්න ඕන. ඒක මෙන්න මෙහෙම කියලා දෙන්න. දැන් ගඳ ගන්න පරිසරයක ඉඳලා භාවනාවට වාඩි වෙන්න ගියාම මනස එකඟ වෙන්නේ නැහැ. ඊළඟට මැසි මදුරුවෝ ඉන්න පරිසරයක ඉඳගෙන භාවනාවට වාඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? මනස එකඟ කරගන්න බැර මැස්සෝ අහනවා, මදුරුවෝ කනවා. පුජ්‍යලයන් කෑගෝසන් කරන ශබ්ද තියෙන තැනක භාවනා කරන්න ගියාම එතනත් ඒ දේවල් වලට වාජන වෙමින් පවතිනවා. දැන් මේ කතා කරන්නේ ආධ්‍යාත්මය ගැන. ආන් ඒ වගේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ වටපිටාවක් තියෙනවා. ඒ වටපිටාව නිවැරදි කරගෙන තමයි තමන්ගේ සමාධියට තමන් එන්නේ. ඉස්සෙල්ලම අපි සමාධිය අල්ලගන්න ගියොත් විශේෂයෙන් තියෙනවා ලෝකෝත්තර සමාධියක් තියෙනවා, සංකාරික සමාධියක් තියෙනවා, නිරෝධ සමාධියක් තියෙනවා. නිරෝධ සමාධියක් තියෙනවා. ඒ සමාධිය මුලින්ම අල්ලගන්න ගියොත් අර අනිත් දේවල් වලින් පීඩා එනවා. මොනවද? තමන් නිරවුල් කරගත්තේ නැති, අවබෝධය කරගත්තේ නැති දෘෂ්ටි වලින් බාධා එනවා. සංකල්ප වලින් බාධා එනවා. ඒවා හරියට මැසි මදුරුවන්ගේ බාධා වගේ. තමාගේ තියෙන ගති දුරු කරගෙන නැත්තම් ඒ ගති ලක්ෂණවල ගඳ සමහර අයගේ අපි ළඟින් කතා බහ කරනකොට එනවා දේව ගතිය, බ්‍රහ්ම ගතියක් දැනෙනවා. සමහර අය ළඟ කතා කරනකොට අපිට දැනෙනවා පිරේත ගතිය. සමහර වෙලාවට යක්ෂ ගතිය. ආදි වශයෙන් ද්වේෂ ගතිනේ ඔහොම දැනෙනවා. කේක්කෙනාගේ ගති එයා හදාගෙන නැහැ. ගති විමුක්ත කරලා නැහැ. ගති අවබෝධයෙන් ප්‍රහාණය කරලා නැහැ. දෘෂ්ටි අවබෝධයෙන් ප්‍රහාණය කරලා නැහැ. ආන එයාට ගතිවල ගඳ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ විතරක් එයාට බෑ හිත සංසුන් කරන්න. මම අර ලෝකෝත්තර සමාධිය ඉල්ලන්න හදනවා හදනවා හාමුදුරුවනේ මගේ හිත හරි විචිත්තයි. හේතුව එයා වටපිටාව නිවැරදි කරලා නෙමෙයි සමාධියට පිවිසෙන්නේ. කල යුතු සියලු කාර්යයන් අවසන් කරලා හිතෙන්ට එනවා. අනේ හදනෝ එයාගේ ගති විමුක්ත කරගන්න, ගති ස්වභාවයන් දුරු කරගන්න. පෙරේත ගතිය තියෙනවා නම් ඒක ආදීනවේ දැකලා, පෙරේත ගතියට මුල් වෙන මමංකාරය දැකලා, පෙරේත ගතියට හේතු වෙන සාධකයව දැකලා, ඒවා පිළිබඳව ආදීනවේ බලලා, ඒව තුල නොඇලීම වඩලා සමන්ගේ ගතිය දුරු කරලා ගන්න. ඕනම දෙයක් එහෙමයි පින්නතුනි, යම් කිසි ආසා ගතියක් තිබුණොත් ඒ ආසා ගතිය විදර්ශනාවට ලක් කළාම මම මොනව අල්ලගන්නද කියලා හිතනවා. දැන් මිනිස්සු අඳුම තරමේ ජීවිතේ උපතේ ඉඳලා මරණය දක්වා කාලසටහනක් හදාගන්න පුළුවන් නම් මිනිස්සු මහ පොළොවට බැඳෙයිද? තව ස්ත්‍රියකට හරි පුරුෂයෙකුට හරි තදින් බැඳෙයිද? තමන්ගේ ආත්මය පිළිබඳව දැඩි මේ ආකත්ත භාවයකින් බැඳේද? මේක දැන් මේ 2050-60-70 වෙනකොට මේක දාලා යන්න වෙනවා කියලා පේනවනම් බැඳෙන්නේ නැනේ. එයා අවබෝධය ඇති කරගන්න. ඒකයි ස්වභාවය. යමක හට ගැනීම සහ පැවැත්ම සහ අවසානය දකින්න කෙනා භෞතික ලෝකේ එයා ඒ තුළට තියෙන ආසත්ත භාවය දුරු කරලා දානවා. ඊළඟට මනස තුල හට ගැනීමකුත් නැහැ, පැවැත්මකුත් නැහැ, නැතිවීමකුත් නැහැ. අර ආසත්ත භාවයෙන් තොර දර්ශනය නිසා ආදීනවය බලලා තේරුම් ගන්නවා. මෙන්න මේ විදිහට හදාගත්ත මනස තමයි සංසුන් වෙන්නේ, ඒකාග්‍රතාවයෙන් නිහඬ වෙන්නේ, පිබුදුණු මනසක්, පිරිතුරු මනසක්, නිශ්චල මනසක් බවට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ ගුණාංග වලින් යුක්ත වෙන මනසමයි. එහෙම නැතුව අර ඔක්කෝම හදනේවා අමතක කළා. අපි නිවන 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 අවබෝධය අවබෝධය කියලා එක එල්ලුණාට හරියන්නේ නැහැ. ඒක හරියට අර සුදුසුකම් පූර්ණය කරගන්නේ නැතුව නේද? කෙනෙක් උත්සාහ කරනවා මට පෝසත් වෙන්න ඕන, පෝසත් වෙන්න ඕන කියන පුළුවන් බෑ. සුදුසුකම් පූර්ණේ කරගන්න නැතුව මට දොස්තර වෙන්න ඕන කියලා කියන පුළුවන් බෑ. නිවෙස් වල මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන, කැපවීම කරන්න, හොඳ විමසුන් බුද්ධියෙන් ධර්මයේ දෙස බලන්ට. එහෙම නැත්නම් ධර්මය සාගන්න බැරි වෙනවා. තමන් බලන්න තමා තුළ ධර්මයේ කියවෙන ආශ්‍රව ධර්ම පවතිනවාද? ධර්මයේ කියවෙන පංච උපාදානස්කන්ධේ පවතිනවා. ධර්මයේ කියවෙන ලෝභ ద్వේෂ මෝහ පවතිනවා. ආදී වශයෙන් බලමින් කැඩපතක් වාගේ බලමින් ඒ ධර්මයේ පවතින නැති දෙයක් තමා තුළ පවතිනවා නම් ලෝකෝත්තර ධර්මයේ පවතින නැති දෙයක් තමා තුළ පවතිනවා නම් ඔබ ලෝකෝත්තර ධර්මයට අනුව හැඩගැහෙන්න කැමති කෙනෙක් නම් මොකද කරන්න තියෙන්නේ? තමා තුළ ඒ දැලිකුණු මකා ගන්න ඕනේ. අඩුපාඩුකම් හදා ගන්න ඕනේ. තමාගේ අඩුව නිරන්තරයෙන්ම දකින කෙනෙක් වෙන්න ඕනේ. ඒ අඩුව දැකලා මදි දඩුව හදා ගන්න කෙනෙක් වෙන්න ඕනේ මනස තුළ විශේෂයෙන්. ඔබේ ධර්ම අවබෝධය කියන්නේ හුදෙක් නිශ්චලව සිටීම නොවේ. හුදෙක් නිශ්චලව සිටීම නෙමෙයි ධර්ම අවබෝධය. අවබෝධයෙන් යුක්තව ගමන් කිරීම. ශක්ති සම්පන්න ලෙස ගමන් කිරීම. රතේක හොඳ බව තීරණය කරන්නේ රතය නතර කරලා තීද්දිද ධාවනය කරද්දිද? ධාවනය කරද්දි ඔබේ මනස ධාවනය කරද්දි මේ රූප අතර, ශබ්ද අතර, ගන්ධ අතර, සිතුවිලි අතර, සංකල්ප අතර, දෘෂ්ටි අතර අන්න ඔබට තීරණය කරන්න පුළුවන් ඔබේ මනස සාර්ථකයිද නැද්ද කියලා. එහෙම නැත්නම් අපි මේ දේවල් වලින් ඔක්කොම කණේ කුළුම් කැලි දෙකක් ගහලා වහ ගන්නවා. ඇස් දෙකක් පියා ගන්නවා. ඈ කාමරයකට ගිහිල්ලා දොර වහ ගන්නවා. සිටිවිලි හිතන් නැතුව ඉන්න කඩ කර ගන්නවා. ඒකවල වාහනේ නතර කළා. වාහනේ හොඳ නරක මනින්න පුළුවන් කම නැහැ. එවැනි වාහන ඇති වැඩකුත් නැහැ. වාහන තියෙන ධාවනය කරන්නේ. ධාවනය කරද්දී සුවසේ ධාවනය වෙනකොට තමයි කියන්නේ අපි අන්න එක හොඳ රතයක් කියලා. එහෙමනම් හුදෙක් මේ සියල්ල ගල් කරගෙන සිටීම හරි නිශ්චලව සිටීම හරි නෙමෙයි. ඒ සියල්ල තුල අවදියෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීම. තේරුණානේ? රහතන් වහන්සේට අදහස් පහළ වෙනවා. සිතුවිලි පහළ වෙනවා. මට මෙන්න මේ වගේ අදහසක් පහළ වුණා, මේ වගේ සිතුවිල්ලක් පහළ වුණා කියලා බුදුහාමුදුරන්ට දේශනා කරනවා. හැබැයි ඒවා සිතේ උපාදාන සිතුවිලි නෙමෙයි. උපාදාන සිත් නෙමෙයි. ඈ ලෝභය පදනම් කරගෙන, ද්වේෂය පදනම් කරගෙන, මෝහය පදනම් කරගෙන ආපු සිතුවිල්ලක් නෙමෙයි. ධර්මයක සිටවිල්ල, ධර්මානුකූල සිටවිල්ලක් ඇතන පහළ වෙනවා. හොඳින් පේනවා. හොඳින් ඇහෙනවා ශබ්දය. කරුණු කාරණා තේරුම් ගන්නවා. ප්‍රකාශ කරනවා. නමුත් ඒක ප්‍රකාශයක් පත්තේ ඉන්ද්‍රයන් එකක්වත් මේ අවබෝධය නිසා වැඩ කරන්නේ නැහැ. ගිනි ගන්න ස්වභාවයෙන්. හරියට තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය දියවිලක් බවට පරිවර්තනය වෙලා තියෙන. ගින්දර වැටුනොත් දියවිලට මොකද වෙන්නේ? එතනින්ම නිවෙනවා. එතනින්ම නිවෙනවා. එනිසා තමන්ගේ මනස විවෘතයි, නිදහස් අවබෝධයෙන් යුක්තව, සිහියෙන් යුක්තව කටයුතු කරනවා. මොන දෙයක් වැටුණත් ඒ මනසට, ඒ මනස තුළ නිවෙනවා. ඒ මනස දිය විලක් නම් ඒ මනසින් පිටවෙන, කියවෙන ක්‍රියාව සිසිලසයි. එහෙම නැත්නම් යහපත උදෙසා. දෙලව යහපත උදෙසා හැමෝගේම යහපත උදෙසා ක්‍රියාත්මක වෙන තත්ත්වයක් තියෙන්නේ. හැබැයි යා මේ ඔක්කොම ආගම් එකයි, මිත්‍යා දෘෂ්ටියත් එකයි, සම්මා දිට්ඨියත් එකයි, ඔක්කොම මිනිස්සු එකයි කියන්නේ. මිනිස්සු විවිධයි, ආගම් විවිධයි, දෘෂ්ටි විවිධයි. ඒ විවිධත්වයේ ඉන්න සියලු දෙනාට මාත්ම අවබෝධයෙන් මෙතෙන්ට එන්න අවසර තියෙනවා. තේරුම් ගන්න අවසර තියෙනවා. හැමදේම හරි කියන කෙනෙක්වත් හැමදේම වැරදි කියන කෙනෙක්වත් නෙමේ, දෘෂ්ටිගතව. මේ දේ හරි කියන කෙනෙකුත් නෙමේ, වෙන දෙයක් හරි කියන කෙනෙක් වැරදි කියන කෙනෙකුත් නෙමේ, දෘෂ්ටිගතව හරි වැරදි තීරණය වෙන්නේ නැති චේතනාව, ආත්ම සංවේදීතාවය, ආත්ම උපමාව පදනම් කරගෙන හරි වැරදි තේරෙන ස්වභාවයක් තියෙනවා. දෘෂ්ටිගතව නෙමේ. ලෝක සම්මතේ හරි වැරදි ටිකක් තියෙනවා පිළිපදින්නේ. එතකොට ඒක පිළිපදින්න ඕන. ඊට පස්සේ තමන්ගේ ආත්ම අවබෝධයෙන් පිළිපැදිය යුතු හරි වැරදි ටිකක් තියෙනවා, ඒක පිළිපදින්න ඕන. විශේෂයෙන් මුල් තැන දෙන්නේ චේතනාව පදනම් වෙලා තමන්ට අනුන්ට අහිත පිණිස, අනර්ථය පිණිස, අවැඩ පිණිස පවතින දෙයක් නොකරනවා නම් ඒක තමයි වැදගත්. පෙනුමත් සාමකාමී, අධ්‍යාත්මයක් සාමකාමී, ක්‍රියාවත් සාමකාමී. දැන් ලෝකෙට වෙලා තියෙන පෙනුම සාමකාමී, කතාබහ සාමකාමී, යථාර්ථයේ යුද්ධනේ, යථාර්ථයේ වාද ભેද තියෙන්නේ. සාමයේ ගැන කතා කරන්න ඉන්නේ මේ ආයුධ නිෂ්පාදනය කරන සමාජය. ඒගොල්ලෝ තමයි සල්ලි වේදන් කරන්නේ. ඒගොල්ලෝ එවන්නේ සාමය ගැන කතා කරමු. මොකද පොට්ටාස දෙක කොහොම හරි බෙදන්න ඕන. සාමය ගැන කතා කරලා බෙදලා ඊට පස්සේ ගහගන්න දෙපැත්තටම ආයුධ විකුණන්න ඕන. ඉතින් ඒ වගේ තමන්ගේ මනස එමෙතු මේ සාමය කියලා මේ තමා තුළ ඇති කරගන්න උත්සාහ කරොත් එහෙම මේ කොටස් ගානකට බෙදලා තමන්ට එතන සාමය හදාගන්න බෑ. මේ කොටස් වලට තියලා බෙදිලා තියෙන මනස හේතුව දැකලා අනවබෝධය නිසා බෙදාගත්ත මේ මනස අවබෝධයෙන් පූර්ණත්වයට පත් කරනවා. දෘෂ්ටි සංසිඳුනහම පුදුමාකාර සහනයක් තමාගේ ආධ්‍යාත්මය තුළ පවතී. අලුත් අලුත් බණ හොයනවා, අලුත් අලුත් සූත්‍ර හොයනවා, එක ධර්මයක්වත් තමා තුළ ධම්මානුධම්ම ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරගන්නේ නැතුව ඒක හරියට අන්ධයෙක් යන ගමනක් වාගේ, අන්ධයෙක් දිග දුර ගමනක් යනවා, ලස්සනම ලස්සන සංචාරයක් යනවා, එකක්වත් දැකලා නැහැ. ගොඩක් තැන්වල ඇවිදලා නම් තියෙනවා. කෝට්ටෙන් එන එන නියන්නේ ඒගොල්ලන්ගේ අර ආයෝගික අන්ධභාවයට පත් වෙච්ච අයට අපි ගරු කරන්න ඕන. නමුත් ඒ උදාහරණය අපි අරගත්තේ මේ ඇස් තියන අය අන්ධ වීම ඊට වඩා බරපතලයි. මොකද ඇස් තියන අය අන්ධ වෙන්නේ නුවණින්නේ, නුවණ ඇස අන්ධයි. එතකොට මේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරප අවබෝධ කරගන්නේ නැතුව ගොඩාක් ඔහි අහනකේ තේරුමක් නැහැ. දැන් පරමාර්ථ ධර්ම කියන එකත් එයිමයි. අර නුවණින් කල්පනා කරන්න නැතුව අහන කොච්චර ඇහුවත් එක තැන. නමුත් ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ සමයේ මෑත කාලයේදී වේම නුවණින් එක පදයයි අහන්න ඕන. නුවණින් එක පදයක් අහනකොට මෙයා දකින්නවා. ඒ අවබෝධ කරගන්නවා තමන් අවදි වීසු ආකාරය සහ ඒ අවදි වීම කියන්නේ කුමක්ද කියලා. ඇස් දෙක අරගෙන හිටියන ආධ්‍යාත්මයේ නිදි පංච නීවරණ වලින්ම නිදි තේරෙනවනේ. පංච නීවරණම නැද්ද? ඒ පංච නීවරණ වලින්ම නිද්‍රාවටපත් වෙලා ඉන්නේ. ඒ නීවරණ ටික අවදි කර ගන්නවා. බලන්න පංච නීවරණ වලින් තමන්ට කොමක්ද තියෙන්නේ කියලා. නිවන තිබෙනවා, නිවන ආවරණය කොට තිබෙනවා. හැම මිනිස්සෙකෙම හදවතේ නිවන තියෙනවා, නිවන ආවරණය කොට පවතිනවා. නැත්තම් පොබුදින්න විදියක් නැහැනේ. ස්වභාවයෙන්ම මිනිස්යා තුළ නිවන පවතින දෙයක්. මිනිස්යා විසින්ම නිවන නැති කරගෙන තියෙනවා, අහිමි කරගෙන තියෙනවා. චිත්ත විවේකය, කාය විවේකය, මේ උපදි විවේකයන් මේ තියෙනවා. ඒ විවේකය තමා විසින්ම නැති කරගෙන තියෙනවා. සහනය මිනිස්යා ළඟ තියෙනවා, සහනය නැති කරගෙන තියෙනවා. ඒ මතු කරගන්න, ඒ අවදි කරගන්න. කෙටි ක්‍රම හොයන්නේ පාර කරුණු 1000ක් සම්පූර්ණ කරන්න තියෙන එකේදී එහෙම නැතුව මේ එකපාරට කෙනෙක් නිර්මාණය වෙන. දැන් එකපාරට මහත්මයෙක් කවුරු හරි කෙනෙක් කියනවා මට මෙයා වගේ වෙන්න ඕන කියලා ලෝක චරිතයක් කවුරු හරි ප්‍රකාශයට පත් කරනවා. කවුරු හරි කිව්වොත් මට එංගලන්තේ රජ මහ රජින වෙන්න ඕන. කොහොමද එහෙම? එහෙම නැත්තම් මට මේ ලෝකෙ බිල් ගේට් මහත්මයෙක් වෙන්න ඕන. එහෙම නැත්තම් බුදුහාමුදුරු කෙනෙක් වෙන්න ඕන, රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන කියලා කියනවා. අර එක්කෙනෙක් කිව්වලු මට ඉක්මනින් පෝසත් වෙන ක්‍රමයක් කියලා දෙන්න කිව්වලු. දාර්ශනික පොජ්ජලෙගෙන් තරුණයෙක් ඇවිල්ලා ඒ තරුණයව අල්ලලා අරගෙන ඉරලා වතුර ටැංකියක ඔබාගෙන හිටියලු. හුස්ම ගන්නම බැරි දැන පෙරලගෙන නැගිට්ටලු. නැගිට්ටාම කිව්වලු මං ඇහුවේ මාව මරන්න හදන්නේ, මං ඇහුවේ බෝසත් වෙන ක්‍රමයක්. දැන් මාව මරන්න හදන්නේ. ඊට පස්සේ උත්තරයක් දුන්නලු ඔන්නෝම තමයි බෝසත් වෙන්නේ කියලා. ඒ කියන්නේ පෙරලගෙන නැගිටපන් කියන එක නෙමෙයි. තවම යට කළ තියෙන දේවල් වලින් පෙරලගෙන නැගිටින්න පුළුවන් හයියක් දෙන්න. මට හිතෙන්නේ නිවන් දකින්නත් එහෙම මේ වතුර ටැංකියක් නැහැ, නැත්තම් තිබ්බනම් ඔබ වගේ ඉන්න ඕන කියන්න ඕන. නැගිටිට පස්සේ ඕනෝමයි නිවන් දකින්නෙත් කියලා. පෙරලගෙන නැගිටින්න ඕන. හොඳ කතාවක් තිබුණා රචා බ්‍රහ්මවංශ හැමදාම මම ඇහුවේ. වලකට වැටුණු බෝරුවෙක් හිටියා. දැන් බෝරුව ගොඩ ගන්න ක්‍රමයක් බැලුවා හාමුදුරුව. ක්‍රමයක් නැහැ. බෝරුවගේ පිට උඩට පස් දැම්මා. පිටෙත් වදිනවා, වල පිරෙන්න මෙහෙම පස් දානවා. බෝරුවත් නිකන් ඉන්නේ. දාන දාන පස් ටික උඩ නගිනවා. කකුල් දෙක හදාගෙන ඒකෙන් වැහෙන්නේ නැහැ, උඩට නගිනවා. ඉතින් වල පිරෙන්නම හිමින්තරේ පස් පිරුණා. ඒ පස් දාන දානෙහි පස් උඩට නැග්ගා. ඒ සමහර බෝරුවෝ ඉන්නවා පස් දැම්මහම ඒ පස් උඩට නගින්නේ නැහැ. එයා ඒ පස් වලින් වැහෙනවා. ඒ නිසා වලේ වැටිච්ච බෝරුවා බවට පරිස්සමෙන් එන්න ඕන. දාන පස් ටික උඩ නගින්න ඕන. එහෙම නැත්නම් මේ කියන ධර්ම කරුණ මත ඔබ නැගී සිටින්න ඕන. එහෙම නැත්නම් ඔබ ඒක අවබෝධ කරගන්නවා, ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඊළඟට මම තව ධර්ම කරුණක් දානවා, ඒකත් ඔබ අවබෝධයටපත් කරගන්නවා. ඒ තුලත් නැගී සිටින්න ඕනේ.
ඊළඟට තව ධර්ම කරුණක් දෙනවා. ඒ කියන්නේ වරින් වර අපි පස් දාන ඒ තුලත් නැගී සිටින්න ඕනේ. එයත් අවබෝධ කරගන්න. ඔහොම වෙනකොට මේ වල පිරෙනවා පස්වලේ. අවසානයේ බූරු වගේ මෙල්ල පොළොවට උඩින් පේනවා. බූරු හිතුව දැන් හරි වෙලාව ගොඩට පැන. ඉතින් අපේ අවබෝධයටපත් වෙන්න සහකරන බුරුත් ඒ වගේ වෙන්න ඕන. මේ දාන පස්සුඩට නැගී සිටින්න ඕන. මේ බුරු එහෙම නෙවෙයි නිශ්චලෝ වෙන්නවා. ඉතින් ඊට වැඩිය බස් දාන්න බෑ. මොකද හේතුව බුරු එහෙම උනොත් වැහිලා මැරෙනවා. ඒකනේ සමහර අයට අපේ ධර්මය දරා ගන්න බෑ. තේරෙන්නේ නෑ. වැටහෙන්නේ නෑ. ඒගොල්ලෝ වලේම නී යනවා. එනිසාර ඥානවන්ත සත්‍යා වගේ ඉදාන දාන පියවරෙන් පියවර පියවරෙන් පියවර ඔබ ඉහළට එන්න ඕන. අවබෝධ කරගන්න ඕන. නුවණයි වැඩෙන්න ඕන. දාර්ශනිකත්වය වැඩෙන්න ඕන. පූර්ණත්වය වැඩෙන්න ඕන. ඕගොල්ලෝ කවමදාකවත් මේ දෘෂ්ටියකටවත් එක කල්ලල බඳලා තියන්නවත් පුදු සංකල්පයක පටලන්නවත් මෝහණයට භාජනය කරන්නවත් මේ අර කොම ටික හදාගන්නේ නැතුව ඒවා අමතක කරලා දාලා මේ පූර්ණ පිරිසුදුකමක් වෙන්නේ නැතුව තමන්ගේ මනස හදාගන්න එක නෙමෙයි කරන්නේ. පොඩි කාලේ අපි දානශාලාව අතු ගන්න තිබ්බා මට. ඉතින් මේක ඉක්මනින් අතු ගාලා ඉවර කරන්න නම් පොඩි ක්‍රමයක් තියෙනවා. සිවුර හදා ගන්න කුල්ලක් වගේ ඔක්කොම කුණු ටික මේසේ පල්ලවල් වලට රිංගන විදියට අර හුලං ගහගෙන යනවා. එයාට හුලං ගෙවුවන් ඒ ටික මදුරු කොයිල් අර මේ අලු තියෙන ඒ ටික ගියා සෝස් ගන්න. ඒ පැත්තට මේ පැත්තට ගෙවුවන් ඒ පැත්තේ බංකු අස්සට ගියා. අතු ගාලා නේද කොරෝ ටක්කන් අතු ගාලා. ඒ වගේ කුණු හංගලා අපිට පිරිසුදු කරන්න බෑ. කුණු හංගලා පිරිසුදු කරා කුණු ඔක්කොම එළියට අපි කුණු ඔක්කොම ඉස්සරහා මේසෙට බන්දේසියට ගන්න. කුණු හංගන්න එපා. කුණු හංගලා නිවන් දකින්න බෑ. හොර කරන්න බැරි ධර්මයක් එක්ක තමයි ඔබ කටයුතු කරන්නේ. ඒ තමයි ඔබේ මනසත් එක්ක. මට බොරු කරන්න පුළුවන්. ලෝකයන්ට ඇයි බොරු කරන්න පුළුවන්? ඔබට ඔබටම බොරු කරන්න පුළුවන්. බෑ. ඔබට ඔබටම බොරු කරන්න බෑ. ඔබට ඔබවම රවට්ටන්න බෑ. හරි සංඥාව දෙනවා. එතෙන්දී අපි අනිවාර්යෙන් සත්‍යයට මුහුණ දෙන්න. ඒ නිසා ලෝකයට ඔබ නිවැරදි කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔබට ඔබ නිවැරදි කෙනෙක් වෙන්න වෙනවා. සත්‍යවාදී කෙනෙක් වෙන්න වෙනවා. ඍජු කෙනෙක් වෙන්න වෙනවා. ඒක හරි අසීරු කාරණයක් නේ. ඔබට ලෝකෙටම වඩා පුළුවන් නිවැරදි කෙනෙක් වෙන්න අමාරු මොකද? තමන්ට තමන් නිවැරදි කෙනෙක් නැහැ. බුදුදහම නිවැරදි වෙන්න අවකාශය සලසා දීලා තියෙනවා. සම්මුතිවාදී ක්‍රමයට නිවැරදි වෙන්න ඕන සම්මුතියේ මිනිස්සුන්ටනේ. එතකොට පරමාර්ථවාදී විදියට නිවැරදි වෙන්නේ පරමාර්ථ මනසකට තියෙන්නේ. තමන්ගේ චේතනාව අනුව තමන්ට ඒ නිවැරදි බව හොයාගන්නට පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. පොඩි පොඩි චේතනා සංකල්ප පිටුපසට ඇද්දට තමන්ට ගමන යන්න පුළුවන්. පාරේ පොඩි පොඩි වලවල් ගැටි තිබ්බට ඔබට යන්න පුළුවන්. හැබැයි යන්න බැරි විශාල අගාධ තිබ්බොත් පමණයි. ඒ විශාල අගාධ තමයි දැඩි පාප කර්ම කියන ඒවා. නේ? තාම ප්‍රබල පාප කර්ම තියෙන ඒවා පාරිශුද්ධත්වයට පත් කරගන්න ඕන. ඒ වගේම අනන්තරේ පාප කර්ම තිබුණොත් එහෙම ඒක මහා පුදුම බලවේගයක් හැදෙට යන්න බාධාවක් ඇති කරනවා. දුෂ්ට චේතනාවක් තිබුණොත් ඒ චේතනාවෙන් එහාට යාව ගෙනියන්නේ නෑ. ඕනම දෙයක් එහෙමයි. යම් කිසි ආසත්ත භාවයක එක තැනක රැඳුනොත් ඒ මනස ඉස්සරහට යන්නේ නෑ. ඒක මොන දෙයකටද කියලා කියන්න බෑ. කක් හරි යුතුකමක් මගහැරිච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒක මගහැරිලා තියෙනවනම් ඒ යුතුකම ඉෂ්ට කරන කම්ම තමයි යන්නේ බෑ ඉස්සරහට. ණයක් අරගෙන ණයක් දුන්න එකක් අහිංසක මනසෙකින් කියලා හිතමුකෝ අපි. නිතර මාර්ග මතක් වෙලා වද දෙනවා හිතට නැද්ද? වෙන්න පුළුවන්. ඊට පස්සේ මනුස්සයා කල්පනා කරනවා මේ ණය මම ගිනින් දෙන්න ඕනේ. මනුස්සයා අසරණයි. මගේ තියෙන බලපරාක්‍රමය නිසා මම නොදී ඒක බේරගෙන ඉන්න කටයුතු කරනවා. නම් මම ඒක දෙන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ ඒක දුන්නාම හිතට සැහැල්ලුද නැද්ද? ආහන සැහැල්ලු. දැන් ඒ චේතනාව තමන්න කරදර කරනවා. තමන් යුතුකමක් ඉෂ්ට වෙන්න තිබුණා. ඒක කරන්න බැරි වුණා. ඒත් අර විදිහට වදද. එහෙම නැත්නම් වරදක් සිද්ධ වුණා, ඒකට සෝරි කියන්න බැරි වුණා, සමා වෙන්න බැ කියන්න බැරි වුණා. ඒකත් වද දෙනවා. මගේ තමන්ගේ මාන උද්දච්ච තම නිසා මම මොකටද සෝරි කියන්නේ? මම මොකටද සමා වෙන්න කියන්නේ කියලා හිතනවා. එතකොට ඒකත් වද දෙනවා. එහෙම නැත්නම් ඒක දැනෙන්නේ හැමදේම හොය හොයා යන්න ඕනේ. තමන්ට දැනෙන්නේ නැති දෙයකට තමන් සමාව ගන්න උමනාවක් නෑ. තමන්ට දැනෙන්නේ නැති දෙයක් ඉෂ්ට කරන්න යන උමනාවක් නෑ. ඒක වද දෙනකොට ඒකින් නිදහස් වෙන්න ඕන. මම මේක හොඳටම දැනගත්තේ මේ පොඩි කාලේ. විහිළුවට සිරිමාදයන්දි දොඩංගෙඩියක් කරකම් කරනවා. එක දොඩංගෙඩියක් සල්ලි වලට ගත්ත නිකන් ජොලියට වගේ තව දොඩංගෙඩියක් උඩ දාලා ඒක හොම හාක්කේ දාගත්තා. යනකම් මාර තිබුණු මානසයේ තිබුණු ප්‍රබාස්වර ගතිය, සංසුන් ගතිය ඔක්කොම නැති වුණා. මම අහන වෙන කලින් සම්පූර්ණයෙන් නැති වුණා. නැති වෙලා තමන්ගේ හිත තමන්ට බනිනවා, දොස් කියනවා. අර අර අහිංසක මිනිස්සයා හිතලේ ගැහි ගැහි අතට අර දොඩම කොන්නේ. පොඩක් දුක් විඳලා ඔබ කාලකන්ණී අරාක හොරකම් කරානේ කැතයි කියලා බනිනවා. ඉතින් මං පස්සේ බේරෙන්නම බැරි දැන මගේ හිතට මං කියනවා හරි 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 මන්ද යනකොට තීද යනවා ඒක. ආය යනකොට මං ඒක කියලා දීලා යනවා. ඉතින් මට කඩවල් හරියට කඩේ හොයාගන්න බැරුව කඩවල් කීපයකටම දුන්නා. මේක කියලා. ඉතින් ඒක කඩේකින් මිනිස්සෙක්ට මට හිතන මේ කඩේ හිටියේ ඒ රාත්‍රී නෝන හිටියේ මේ දවාලේ මේ ඉන්නේ මහත්තයා කියලා තේරුම් අරගෙන මම දුන්න මං කෝ මේ කඩේ යද්දි මං දොඩංගෙඩියක් හොරෙන් අරන් ගියා මෙන්න ඒ රුපියල් 10යි. අර මිනිස්සයාට තරහයි සතුටයි දෙකම එකට එනවා. ඒ හොරකම් කළාට තරහා හිතෙනවා. මේ මිනිස්සයා ඇත්ත කියලා ආයි සල්ලි දුන්නට සතුටුයි හිතෙනවා. හිනා වෙනව රෝන හිනා වෙනව රෝන දෙකම කරනවා. ඒ දිලාවම වන්න මනස රිලැක්ස් නේද? රිලැක්ස් නිදහස් වෙනවා. ආයෙ ගැන කියන්නේ සන්තෝෂයෙන් ඕනනම් කියන්න පුළුවන්. ඒ කියන්නේ දුකින් කියන්න උමනාව නැහැ. මම මෙහෙම වරදක් කළා මම අදත් ඒක ගැන දුක් වෙනවා කියලා කියන්න ඕනේ නැහැ. ඉතින් අන්නේ ඒ වගේ එම දේවල් කරනවා. අපි ඉස්කෝලේ යද්දි කැන්ටිමින් හරි ෂෝකින් පොඩ්ඩක් ටොපියක් හරි හොරෙන් හොරෙන් කෑපම් මේක හරි සතුටුසක් තියෙනවා. ඒ ඉස්කෝල කාලේ කරන දේවල් නේ. ඒ නිසා ඒක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. නමුත් එහෙම කරනවා මාසල් ළමයි. එහෙම නැත්තේ නෑ. එහෙම කරන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒක එහෙම කරොත් එයාගේ මනසට ඒක දැනෙනවා. එවනම් ඔබට දැනෙන ටික මොකද්ද කියලා බලන්න. දැන් මේ මොහොතේ දැනෙන්නේ මොකද්ද? මේ මොහොතේ පවතින්නේ මොකද්ද? මේ මොහොතේ මනසපත් වෙන්නේ මොකද්ද? ඉතින් මේ මොහොත තේරුම් ගන්න නැතුව, මේ මොහොත හදා ගන්න නැතුව මේ නිවන කියන එකක් මෙතෙන්ට එකතු කර ගන්න, ඇඩ් කර ගන්න උත්සාහ කළාට කවදාවත් කරන්න බෑ. දැන්නේ තමන් ගිනුමක් ආරම්භ කරන්න නැතුව ගිනුම ඕපන් කරන්න බෑ. තමන් ගිනුමක් හරියට ආරම්භ කරන්න සකසන්න සකසුවොත් පමණයි. සකසගත්ත මේල් එකකට පමණයි ඊමේල් එන්නේ. ආවට පස්සේ ඊට පස්සේ තමයි යාට ඒක තියෙන තොරතුරු බලන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලම පිරෙව්වට හරියන්නේ නැහැ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි. ඒක කලින් අහනවා මොනවද? ආගේ පළවෙනි නම මොකද්ද? දෙවෙනි නම මොකද්ද? වයස කීයද? පිරිමිද? ගෑනුද? ඔක්කොම අහනවනේ නේද? ඒ ඔක්කොම පුරවන්නවා. පිරවල පස්සේ තමයි අවසානයේ තමයි ඒ තමන්ට පාවිච්චි කරන්න ඕමනා කරන යුසනෙම් එකයි පාස්වර්ඩ් එකයි ලැබෙන්නේ. ඒ වගේ අපේ පසුබිමේ හදාගත යුතු ටික හදාගන්න නැතුව කොයි වෙලාවකවත් අර ප්‍රධාන මේ දේ ඕපන් කරගන්න හැදුවට කරන්න බෑ. නිවන තේරුම් ගන්න හැදුවට, නිවන වටහා ගන්න හැදුවට ඒක කරන්න බෑ. අර පසුබිම හදා ගන්න එතකොට. ඉතින් ගොඩාක් සමත භාවනාවන් ලේසි වෙන්නේ අර වටපිටාව හැදිල්ල කිසිවක් නැහැ. තිබෙන්නේ යම් කිසි එක ක්‍රියාවලයකටපත් කරලා සිතුවිලි අයින් කරන්න. එහෙම නැත්නම් එක අරමුණක බැඳි ඒක වඩන්න තියෙන අනිත් දේවල් ටික ඔක්කොම ඔළුවෙන් අයින් කරගෙන මේ තුල වැඩි යනවා. ඒකටත් අර බාධාගෙන යම් යම් දේවල් විතරක් නිරවුල් කරගත්තාම අරක බැඳි යනවා. ඒව හරියට උපමා කළේ බෝලයන් දියේ ඔබාගෙන ඉන්නවා වගේ. ශක්තිය තියෙනකන්, කැපවීම තියෙනකන් ඔබාගෙන ඉන්නවා. අතහැරපු ගමන් උඩට එනවා. ඒව හැමදාම වඩන්න ඕන. මාර්ගඵලේ වඩන්න ඕනේ නැහැ. මාර්ගඵලේ පිළිහින්නේ නැහැ. දැන් මම අවුරුදු 22 අග භාගයේ 23ක් වගේ වෙද්දී වගේ ධර්ම අවබෝධය ලැබුණා. ඒ අද දක්වාම පිළිහිලා නැහැ. ඒකෙන් පස්සේ එතනින් සංවර්ධනයේ දියුණුවයි ඇති උනේ. පැහැදිලි වීමයි, ආලෝකයේ වැඩි වීමයි, පූර්ණත්වයටපත් වීමයි ඇති උනේ. ඒක පිරිහුන්නේ කවදාවත්. මාර්ගඵලයක් කියලා කියන්නේ ලැබෙන දෙයක් නෙමෙයි, එහි පවතින අහිමි වෙන දෙයක් පමණයි. ඒක හොඳට තේරුම් ගන්න. අපේ අය හරිය කැමති නැහැ මේ මාර්ගඵල ලබනකට කැමති නැහැ. කවුරු හරි කිව්වොත් මම මිනිස්සු පහක් මරලා අවුරුදු පහක් ඉරේ හිටියා කියලා කිව්වොත් ආශෝක්නේ හරිෂෝක්නේ මම මිනිස්සු පහක් මරලා අවුරුදු පහක් ඉරේ ඉඳලා ආවේ කියලා මිනිහට බයයි. ගමන්ලට ගරුත් කරනවා. මාර්ගඵල ලැබල කිව්වොත් ෂුවරකට මේ අකාබරු කියන්නේ මේ හොරේ. මිනිස්සුන්ට මාර්ගඵල ඇලසි වෙච්ච එක මට හිතාගන්න බැහැ මොකද කියලා. හරි කවුරු හරි බොරුවට කිව්වා කියමුකෝ. බොරුවටමයි කියන්නේ කවුරු හරි කියලා. මං කියන්නේ සාල් කියන්නේ ඒකට. ඇයි? ඒ මිනිස්සයා පොඩ්ඩක් හරි අර අමු පුතජනයන්ට වඩා, අර මංකොල්ලකාරයන්ට වඩා, අර රස්තියාදුකාරයන්ට වඩා ශික්ෂණයක ඉන්නවා, සංයමයක ඉන්න උත්සාහ කරනවා. නැද්ද? එහෙනම් ඒ නිසා ඒකට සාදු කියන්නේ. Tamante ඊට වැඩි දෙයක් තේරෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරලා එයාට තේරුම් කරලා දෙන්න මෙත් සිටින්. මොකද හේතුව? එනිසා මුතුරජානනාංශ දේශනා කරන සාසනේ අන්තිම දුක්ශීල භික්ෂුවත් සිල්වත්ම ගිහියාට වඩා උතුම් කියනවා. බුදුහාමුදුරන් අහනවා ඒ ඇයි කියලා. ගිහිය පැනීම කරන දේවල් පැවිද්ද හොරෙන් කරනවා. ඒකත් ශික්ෂණයක් නේ. පොඩ්ඩක් ලැජ්ජාවක් ඇදුව, බයක් ඇදුව ඒක හොරෙන් කරනවා. ඒ නිසා මේ සාසන ධර්මයේ දුස්සීලම භික්ෂුව සිල්වත්ම ගිහියන්ට වඩා උතුම්. ශ්‍රේෂ්ඨයි. විශිෂ්ට. ඒ නිසා මම රහත් කියලා හරි මාර්ගඵලලාභී හරි කියලා කෙනා කියන කෙනා අර මාර්ගඵලලාභී නොවේ කියන කෙනාට වඩා වටින කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒකට විරුද්ධ වෙන්න එපා. මේ මතයක් ඇති වෙලා තියෙනවා මාර්ගඵල ලැබුවා යම් කියන්න හොඳ නැහැ. ඇත්තෙන්ම මේ සමාජය තුළ නම් කියන්න හොඳ නැහැ. ඒ නිසා මාර්ගඵල කියලා දෙයක් මම ලැබුවේ නැහැ. මම ලැබුවේ මාර්ගඵලයේ කියන එක අතහැරපු එක. මන් දන්නේ මම ලැබපු එක දෙයක්වත් නැහැ. තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරා, සීලබ්බත පරාමාසය දුරු කළා, විචිකිච්ඡාව දුරු කළා. අනිකුත් සංයෝජනවල අලු ටික කැඩුවා. කඩලා එතන ඉඳලා අර ආර්ය මාර්ගය තුල පැහැදිලි වෙලි ප්‍රගුණ වෙවි. අවබෝධයේ පූර්ණත්වයට පත් කරගන්න. ඒ තැනත් අපි ලබන දෙයක් නැහැ. අපි තුල තියෙන හැමදාම සංයෝජනයක් ඉවත් කරගන්නවා මිසක් ලබන දෙයක් නැහැ. එතකොට මාර්ගඵල ලබන්න බෑ. මාර්ගඵල අතහැරෙනවා පමණයි. සෝහාන් වෙලා හිටපු එක අතහැරුණා. මොකද සසරට බැඳී තිබුණු බැඳීම අතහැරලා දැම්මා. සසරට බැඳෙන තිබුණ බැඳීම අතහැරලා දැම්මා. කවුරුවත් උත්තරීතරයි කියලා හිතන එක නෙමෙයි වැදගත්. තමන් උත්තරීතරත්වයට පත් වෙන එක. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මම මේ සත්‍ය අවබෝධ කරගත්තා කියලා ප්‍රකාශ කළොත් එක්කෙනෙකුට පුළුවන් එයාට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, තව කෙනෙකුට පුළුවන් එයා අනුගමනය කරන්න. ඒ අනුගමනය තුළ ධිරිමත් බවක් ඇති කරගන්න. දැන් මම මේ සත්‍ය අවබෝධ කරගෙන නෙමෙයි කියලා කියන තාක් කල් එයා සත්‍ය අවබෝධය අවබෝධ කර ගැනීම සඳහා උනන්දු වෙන්නේ නැහැ. මේ සත්‍යම අවබෝධ කරගෙනයි කියන්නේ කියලා කිව්වහම එයා හරියට ගහලා ලෑස්ති වෙනවද නැද්ද මේ සත්‍ය අවබෝධ කරගන්න? සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙනවා, ධිරිමත් වෙනවා. ඒ නිසා මම බුදු කෙනෙක්, මම රහතන් වහන්සේ කෙනෙක් කියලා දේශනා කළේ, ප්‍රකාශ කළේ උන්වහන්සේලාට ලාභ සත්කාර ප්‍රශංසා ගන්න නෙමෙයි, අනිත් අයගේ අවබෝධය පහසු වෙන්න. මේ මා අවබෝධ කරගෙනයි කියන්නේ මහණනි, මේ මම සත් මේ යථාබෝධය කරගෙනයි කියන්නේ, මේ සත්‍යයට පැමිණිලයි මම කියන්නේ කියලා දේශනා කරන බුදු කෙනෙක්ම අනිත් කෙනා සත්‍යයට පමුණව ගන්න, එහෙම නැතුව අනිත් කෙනා ඉස්සර වෙබලෙන්න නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. චේතනාව අනුව තමයි, චේතනාව අනුව තමයි ඒක වහාම අපි තේරුම් අරගෙන. ඒ නිසා පින්නතුණු ක්ලාස් වෙන්න ඕන. එහෙම සත්‍ය අවබෝධයටපත් වෙච්ච කෙනෙක් අදහන්න හෝ යාඥා කරන්න නෙමෙයි, තමන් ඒ තත්ත්වයටපත් වෙන. බුදුහාමුදුරුවෝ හරි මතක් කළේ තමන් ඒ තත්ත්වයටපත් වෙන එක ගැන නිසා, මාව අදහන එක නෙමෙයි. පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා කියන්නේ පරමදී වැදගත්මදී ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් අවබෝධයෙන් එතෙන්ටපත් වීම. එහෙම නැත්නම් දෙයක් නෙමෙයි. කාටද තියෙන දහම් ගැටලු විසඳ ගන්න ඉදිරියට එන්න පුළුවන්. මේ ලෝකේ හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. අපි මේ බෞද්ධයන් අතර හැම දෙයක්ම කරලා, එහෙම නැත්තම් කරන්න හිතාගෙන ඉද්දි හරිද වැරදිද කියලා අපි අහනවා. ඔබ දන්නේ නැද්ද ඒක හරිද වැරදිද කියලා ඔබම තේරුම් ගන්න ක්‍රමය? ඒක ලෝභයට නොවැටේනම්, ද්වේෂයට නොවැටේනම්, මෝහයට නොවැටේනම්, අගතිගාමී නොවේනම් ඒක හරි. ඒවා ඒ අකුසලයන්ව වැටේ නම් ඒක වැරදි. ඒ නිසා මේ හිතා ගන්න අමාරුයි. තමන්ගේ හරි වැරදි ඇයි හැම දෙෙම මෙහෙම මම හරිද? එතකොට මමද මේක මේ තීරණ කාර්ය හරි වැරදි කියන්නේ? එහෙම හැම දෙෙම හරිද වැරදිද කියලා එහෙම තවත් කෙනෙක්ගෙන් අහන්න එපා. මේක පවුද පින්ද කියලා අහන්නේ කට්ටිය කෝල් කර කර අහනවා. අපි ගවයෙක් නිදහස් කළා අපිට පින්ද, අපි දානයක් දුන්නා ඒක පින්ද, ඒක කොච්චර පින්ද? අපේ හාමුදුරුවෝ ගණන් හදලා නැතිනේ, ඈ ඇඳම් පූජං කරාම මෙච්චරයි පින, ආරාම හදලා පූජ කළාම මෙච්චරයි පින, අලි පූජ කරාම මෙච්චරයි පින, ඈ කියලා හදලා තියෙන්නේ. එහෙම පිනක් බුදු සාසනේ නැහැ. ඒක බොරු. ඈ තමන්ගේ සිත පහදින විදියට, සිත පිහිටන විදියට තමයි ඒක පිච්චමල් දෝතක් වෙන්න පුළුවන්, බත් හැන්දක් වෙන්න පුළුවන්, කෝටි ගාණක් වෙන්න පුළුවන්. තමන්ගේ සිත පිහිටන විදිය, චේතනා පිහිටන විදිය. ළමන්නන්ගේ අග්‍රරාමීන් වහන්සේ වෙන්නේ සාතන් වහන්සේ කෙනෙකුට දන් දීලා නෙමෙයිනේ. කාටදන් දීලා? මේ බැලිකෙක්ගේකට කෑම ටිකක් දීලා, මේ වමනය කරලා තමන්ගේ තිබුණු චිත්ත පැහැදීමෙන් දන් දීපු නිසා. සාතන් වහන්සේට හරි පිනට ලෝභකමින් දුන්නොත් ඒක මහත්ඵල මහනිසංස වෙන්නේ. මහත්ඵල මහානිසංස කරගන්නව නම් කරගන්න පුළුවන්. අර බැලිකෙක්ගේකට දන් දීමටත් වැඩි. හැබැයි චේතනාව එතෙන්ට පිටිපො ආකාරයට අර සරියුත් මහරහතන් වහන්සේට දන් දීලක මිනිස්සෙකුට නේද ඉසුරු ලැබුණා කියන්නේ කුඹුරේ රත්තරම් මත වුණා කියන්නේ නේ කපන කපන පිඩැල්ලේ රත්තරන් හමු වුණා කියලා කියනවා ඒ වගේ එනිසා හැමදේම හරිද දැන් මම මේ මනස පිහිටවල තියෙන විදිය හරිද මම මේ කරගෙන යන විදිය හරිද ධර්මයට ගලපලා බලන්න සාමින් වහන්සේ දේශනා කරපු දේශනාවට ගලපලා බලන්න එහෙම බලද්දී ඔබට තේරෙනවා හරි වැඩක් නෙවෙන්නේ හැමදේම හරිද වැරදිද හරිද වැරදිද කියලා අහනවා හරි ප්‍රශ්නය එනිසා ධර්මයට ගලපලා බලන්න ධර්ම විනයට ගලපලා බලන්න විනය කියලා කියන්නේ ධර්මයේ ක්‍රියාවලිය ධර්මයේ ක්‍රියාවලිය ධර්මයට ගලපලා බලන්න ධර්මයේ හැසිරීමත් එක්ක ගලපලා බලන්න අන්න පේනවා මම මේක ධර්මයට අනුගතයි ඒ සමහර අය හැමදේම වැරදි කියන්න හිතන කුරුදු වෙනවා ඒකත් වැරදි හැමදේම හරි කියන්න හිතන කුරුදු වෙනවා ඒකත් වැරදි ධර්මයට ගලපලා ධර්ම විනයට ධර්මයේ ක්‍රියාවචයට ගලපලා තමන් තේරුම් ගන්න ඕනේ. එතකොට තමන්ගේ තමන් තනියෙන් ගමන් කරන කෙනෙක් වෙනවා. සියල්ලගේ අයිතිකරුවා බාරකරුවා ස්වාමීන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ හරි දෙවියන් වහන්සේ හරි නෙමෙයි ඔබයි. ඔබේ සංවේදීත්වය තියෙන්නේ කාටද? දෙවියන්ටවත් බුදුහාමුදුරන්ටවත් මටවත් සානදාහාමුදුරන්ටත් නෙමෙයි ඔබේ සංවේදීත්වය තිබෙන්නේ ඔබටමයි. ඔබේ සංවේදීත්වය හරහා ඔබේ ලෝභ ද්වේෂ මොහයකට කැටවුණු ප්‍රමාණය හරහා ඔබ කියන්නේ ඔබ බොන තේකේ මං කොහොමද රස කියන්නේ? මන් දැන් තේකක් බොනෝ පොඩ්ඩක් කහතරහකුත් එනෝ ඉඟුරු රහකුත් එනෝ ටිකක් සීනිත් වැඩි වගේ හොඳයිද බොන්න? මට කියන්නේ හොඳ නරක බොන්න කියලා. ඉතින් ඔබ බොන තේකේ මගෙන් අහන්න එපා හොඳ නරක. ඒක ඔබ තීරණය කළ යුතුයි. දැන් මේ අම්ම විතරක් නෙමෙයි මේ මේ ගොඩාක් අය ඉන්නවා. විනේ පවේ හොඳ නරක දන්නේ නැහැ. කරන ක්‍රියාවලියේ හොඳ නරක දන්නේ නැහැ. ඒක Taman තීරණ తీරන ගන්න. Taman තීරණය කරන්නේ ධර්මයත් එක්ක ගලපලා. ලෝකයට එක ගලපන. දැන් පැහැදිලි නේද? දැන් තව කියන්න ඕනේ නැහැ. දැන් උතන ඉඳලා ওই විදියට ශක්තිමත් වෙන්න ඕන. ওই විදියට අවදියෙන් ඉන්න පුරුදු වෙන්න ඕන. ආයෝ කමතක කරලා ඊට පහුවෙන්ද ආයි මේක ඔළුවෙන් අයින් කරලා ඒ ක්‍රියාවලිය අනුගමනය කරන්නේ රොබෝ යන්ත්‍ර වගේ ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙන්න හොඳ නැහැ. බණිනව නෙමෙයි මට නිකම් මේ හැඟීමක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ නැති වෙන්නේ එන්නතක් ගහනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා ඔය පන්සල් ආශ්‍රය කරගෙන එක එන්නතක් දෙනවා. පන්සල් වලින් විහාරස්ථාන වලින් දෙන එක එන්නතක් තියෙනවනේ පොඩි ළමයින්ට පොඩි කාලේ. පූජනීය ස්ථාන මුල් කරගෙන දෙන එක නෑ ඒක එන්නතක් තියෙනවා. මම ඖෂධ පරීක්ෂණ ආයතනයේ ඉන්න ප්‍රධානීගෙන් ඇහුවා ඕක ඒ රටවල් වලින්ම වෙන් කළා දෙන්නේ කියලා මම අහුවා. ඔව් කිව්වා. පල්ලියට ඒ රටින්ම වෙන් කරලා දෙන්නේ කියලා අහුවා. ඔව් කිව්වා. එතකොට මට එතන සැකේදි විච් එක තහවුරුනා. මං කිව්වා එහෙනම් සමස්ත ජනගහනයට දෙන බෙහෙත. ඇයි ඒ රටෙන්ම පල්ලි වලට වෙනම වෙන් වෙලා එන්නේ? එහෙනම් තිබ්බ මේ රටට ආවට පස්සේ ඔක්කොම බෙහෙත් ටික එයින් කොටසක් පල්ලි වලට යවන්නේ, එයින් කොටසක් පන්සල් වලට යවන්නේ, එයින් කොටසක් කෝවිල් වලට යවන්නේ. ඒ රටෙන් එනවා පල්ලි වලට එක බෙහෙතක්. එනිසා ඔය පල්ලි යන අයගේ යංගිසි මොලයක් තියෙනවා. ගණිතයෙන්, විද්‍යාවෙන්, දර්ශනයෙන් උගත්කමින් ඉහළ තනතුරු වල ඉන්නවා. මේ සිංහල බෞද්ධ පරිසරවල මිනිස්සු ඉගෙන ගන්නවා, 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 පාඩම් කරනවා, කරනවා, කරනවා මොලේ නෑ. ඒක ගහලා එන්නත තියෙන්නේ ගන්නට. මොලේ වැඩිම අවම කරා. ඒක අපිටත් ගහලා දෙන්නේ අපි කොහොම හරි නිවිති කහලා ඔළුවෙන් හිටගෙන ඉඳලා ගොටුකොල කහලා කල්පනා කරලා යන්න අර කොහොම හරි අර හදාගත්ත ජුට්ටක්. ඒත් පොඩ්ඩක් මදි. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මේ ඔයත් ඒ වැඩ ටික කරන්න වෙන මොකද අර එන්නතේ බලය බිනින්න. ලංකාවේ අපි මේ කොච්චර බණ කිව්වත් හදන්නේ නැහැ. ලෝක සංවිධානයකට පුළුවන් දවසේ මේ රටේ ඉන්නේ පිස්සුද කියලා තීරණය කරා. මොඩියෝද කියලා තීරණය කරා. වැඩියෝ නැහැ. නේද? මොකද ඇමරිකන් පිටිහරහා මොනවා හරි ටිකක් කියවුවොත් මොනව කරන්නේ? කනවනේ දිගට අරගෙන පාන්ටි. ඈ මාල්හායකින් මොඩියෙක් නිර්මාණය වෙන්න හදන්න පුළුවන්. කාට කියන්නේ? මොනව කරන්නේ? ලෝකේ තරම් දියුණු තාක්ෂණය මේ රටේ මිනිස්සු අපි නිරෝගී කරන්න උත්සාහ කළාට ඔය එක දෙයක් කරා සමස්ත නිරෝගීකම විනාශ කරන දෙයක් එවන්න පුළුවන්. පිළිකාකාරකයක් එවන්න පුළුවන්. සමස්ත රටම දැන් පිළිකාවලට ලක් වෙනවා. අපේ මිනිස්සු පිළිකා රෝහල් අදහද ඉන්නවා. පිළිකාවට හේතු වෙන මූල සාධකයන් හොයන්නේ නැහැ. ඒකට ප්‍රතිකර්ම කරන්නේ නැහැ. ඉතින් අපේ මිනිස්සු හොඩයි පයින් ඇවිද ඇවිද ගැට හොල්ල හොල්ල හරි ඉතින් පිළිකා මැෂින් ගන්නවා රෝග හදනවා. ඊට පස්සේ මිනිස්සයා මැරෙන්නේ ඒ බෙහෙත් දීලා. නැත්තම් බෙලිගාව හැදිලා මේ මිනිස්සයා සාන්තව මැරෙනවා. මේක කෑලි කපලා අඩු කළා පුච්චලා කෙස් ගිහිල්ලා ඇඟ වේලිලා ගිහිල්ලා මානසික ආතතියන් වලට පත් වෙලා අසමතුලිතතාවයන් වලට පත් වෙලා පීඩන. මම නම් කියන්නේ පිළිකාවක් ඇදුනොත් එහුම ඉන්නේ. මොකුත් කරන්න බෑ. එයාට කියන්නත් බෑ. වෙදකම් කරන්නත් බෑ. එහුම ඉන්නේ මැර දවසට මැරෙනවා සාන්තව. කෑලි අඩු නෑ. ඒක මහත්මයක් එහෙම දවසක් කිව්වසහිනස් මං ගෙනාපු කෑලිත් එක්කම තමයි මැරෙන්නේ කිව්වා. අයි කියන්නේ කෑලි අඩුනේ මැරෙන්නේ නැහැ කිව්වා. කොටසෝ බිලිනාව කියලා අයින් කරා. මම ඔක්කොම කෑලිත් එක්කම මැරෙනවා කෑලි අඩුනේ මැරෙන්නේ නැහැ කිව්වා. විශ්ව කතාව. ඒක මහත්මයෙක් කිව්වා. එයාගේ කකුල කපන්න හදන කොටය කිව්ලු නෑ නෑ. මං කකුලක් එක්ක ඉබුදුනේ මැරෙන්නේ කකුලක් එක්ක. කපන්නේ. වන්දන එයාගේ මතය සංකල්පය. ඒක තමයි හොඳ. නැත්තම් මේ ඔය කරන මේ ඉංග්‍රීසි ක්‍රමවේදය තුල කරන දේ කිසි අර්ථයක් නැහැ. ආයි කොයි බහරි පොඩි අංශුවක් කොහෙද හරි ගියපු ගමන් එතනින් වැඩිලා ඒක හැදිලා කාලගත වීමේදී ආයි ඒක වැඩිලා එන ඉස්සර කරනවා. මානසික අර්ථය. ඒ නිසා මනස හදා ගන්න මේ මරණය ආදද හෙටද මේ මොහොතේද කියලා අපිට තීරණය කරන්න බැරි නිසා අවබෝධයෙන් මනස පූර්ණත්වයට පත් කරගන්න. ධර්මය අහන්න ඕන. මොකද හේතුව විශාල කරුණු කාරණා රහසයක එකමුතුතාවය තමයි ධර්මය කියන්නේ. දැන් කෙනෙක් මට කිව්වොත් වෛද්‍යවරයෙක් කරන්න කියලා. එතකොට වෛද්‍යවරයා කියන නාමය සැකසෙන්නේ මොනතරම් අධ්‍යාපනික සමූහයක එකමුතුවකින්ද? එතකොට මේ ඇත්තෝ ප්‍රායෝගික කරන්නේ නැතුව බෙහෙත් හඳුනා දෙන්නේ නැතුව ඒ කියන ඒ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කොටස් ටික පූර්ණේ කරන්නේ නැතුව වෛද්‍යවරය නිර්මාණය කරන්න බෑ. ඒ නිසා මේ සමස්තව ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයත් එක්ක නිරන්තරයෙන්ම ගැළපෙමින් ඔබ පෝෂණය වෙන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන. සමහර අය සංසාරයේ ඉඳලා මේ ශක්තිය නරගෙන ඇවිල්ලා තියෙනවා. එයාට ලොකු පෝෂණයක් ඕනේ නැහැ. ශනිකවම වචන දෙක තුනක් කියනකොට එයා සාර්ථක වෙනවා. එයා සමහර රටවල් වලින් වෛද්‍ය උපාධියක් අරගෙන එන අයට මෙහෙදිත් පොඩි අධ්‍යාපනයක් එක්ක දීලා විභාගයක් කළාම රුසියාවේ ඉඳලා වෛද්‍ය උපාධිය ගේන අයට දෙනවනේ ආයි විභාගයක් ලංකාවේ. එතකොට එයාට අර ලොකු පරාසයක් උගන්වන්න ඕනේ නැහැ. ඒ තා සරල පරාසයක් තුල එයා ගොඩනගනවා. ඒ වගේ ඔබ තුල යම් කිසි ආධ්‍යාත්මික සාංශාරික පුරුදු ශක්තියින් සමූහයක් තිබුණොත් ඔබ ශනිකව ගොඩ නැගෙනවා. නැත්තම් අර සියල්ල පූර්ණයට පත් කරන්න ඕන. විදර්ශනාවට ලක් කරන්න ඕන. ඔබට මේක වැටහෙන්නේ නැත්තම් අපි ඒක ගුරුවරයාට දෙන්නේ නැහැ. ඒක මගේ මොළේ ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා මම හිතුවා. ඒ නිසයි ඔළුවෙන් හිටගෙන ඉන්න පුරුදු වෙන්නේ. එහෙමම හිතුණා. මේක තේරෙන්නේ නැති නිසා මගේ මොළේ අඩු ඇති, ලේ මදි ඇති ඔළුවට. මන් ටිකක් ඔළුවෙන් හිටගෙන ඉන්නවනේ පොට්ටයක් දාලා අර භාවනා කරන පොට්ටෙම කකුල් දෙක ඔළුවට දාලා අමුලි ගහගෙන ඉන්නවා. එහෙම නැත්තම් ඇඳින් පල්හැට ඔළුව දාගෙන බලනවා. මම කියන්නේ ඔක කරන්න කියලා. සමහර වෙලාවලට විවිධ ඖෂධ දේවල් ගන්න නිසා, වයස්ගත වීම නිසා, ස්නායු හැකිලිලා දෙන සමහර අයගේ. ඒගොල්ලෝ හිනම තබ්බීර වෙනවා මේ ඉන්නවා ඉතින් කල්පනා කරන්න බෑ. දැන් මමත් දන්න සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඒක ගත්තොත් එහෙම මත් වීමක් වගේ එකක් ඇති වෙනවා. ඒක කල්පනා කරන්න බැරුව යනවා. බෙහෙත් වල තියෙන මත් වීම නිසා. එනිසා අපි ඒ සියල්ල සකස ගන්න ඔබ ධර්මයේ දකින්න ධර්මයේ දකින්න තියෙන බාධාවල් සොයන්න ඉතාම සියුම් අවධානයකින් ඉතා සංකීර්ණ අවධානයකින් ඉතා ගැඹුරු සිහියකින් ධර්මය සිහිය පමණක් මදි එතෙන්ට අවශ්‍ය කරන කැනැත්ත ශ්‍රද්ධාව අවශ්‍ය කරන සිහිය අවශ්‍ය කරන ප්‍රඥාව අවශ්‍ය කරන විදර්ශනාව අවශ්‍ය කරන ඒ සියල්ල මුල් කරගත්ත අවදීන් අහන ධර්මය අහන කෙනාට තමයි ධර්ම අවබෝධය වෙන්නේ. සසර නොඇලිය යුතුයි, සසර භයානකයි කියන අවබෝධය තියෙන්න ඕන. සසරින් වැටකාපු කෙනෙක්ම තමයි අනිවාර්යයෙන්ම සසරින් මිදෙන්න නිදහස් වෙන්න උත්සාහ කරන්නේ. හොඳටම සසරින් වැටකාපු කෙනෙක් අවබෝධයේ තියන අයගේ දිහා මම බලලම තියෙනවා සසරින් වැටකාලා තියෙනවා. හොඳට වැටකා. හැබැයි වැටකනවා ප්‍රඥාව තියෙනවා ඒක තේරුම් ගන්නවා. සසර දුකයි. මනස දුකයි. මනස තමයි මගේ ප්‍රධාන හතුරා. දැන් ගොඩාක් අය එහෙම නෙවෙයි මනස නෙවැරදි කරනවා යාව අංග ගන්නවා අනිත් අයට බයි. දැන් සමහර අම්මලත් ඉන්නවනේ තමාගේ පුතා වැරදි කරනවා. ඒ අම්මල මොකද කරන්නේ? හා මගේ පුතා හරි අනිත් අය තමයි ඒ වැරදි කරන. අවසානයේ බලනකොට ලොකුම මංකොල්ලකාරය වේබද්ද වෙනවා අර පුතා. ඒ පුතා වැරදි කරද්දි කරද්දි කවදාවත් පුතා හදන්නේ නැහැ. ඒ වගේ අපේ අය කරන්නේ මොකද්ද? මනස හා මගේ මනස හරි අනිත් අය ළඟ වශයෙන් ඉන්න අය තමයි වැරදි. අවසානයේ මොකද වෙන්නේ? අපායට සුදුසු මනසක් හැදෙනවා මේක හදන්න නෑ. ඒ නිසා පුළුවන් තරම් ඔබ වශයෙන් ඉන්න අය මේ වැරදි කාරේ. මගේ මනස රිදුණා. ඇයි මට රිදුනේ? රිදීමට මොකක් හරි හේතුවක් තියෙනවා. ඒව නැතුව රිදෙන්නේ නෑනේ. දැන් අපි හැබැයි ගෙදරට විදුලි සරක් වැදලා විදුලි උපකරණ ටික ඔක්කොම පිච්චුණා කියලා කිව්වා. අපිට රිදුන්නේ නෑනේ. ඒකට හේතුවකුත් තියෙනවා. ඈ දැන් ඔන්න බලා ගන්න පුළුවන් සජීවීව. මෙතන පෙන්නන්නත් තිබ්බ ගෙනල්ලා. මේ දැන් තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක නිතරම ලෝකේ උපදින සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව නේ පෙන්වුම් කරනවා. මම ගෙනල්ලා ඔන්න පෙන්නන්න. ලයිව් තියෙන එකක් සජීවී තියෙන එකක් නිරන්තරයෙන්ම ලෝකේ උපදින ජනගහනය පෙන්වනවා මරණ ජනගහනය පෙන්වනවා. ඉතින් මෙච්චර තප්පරයකට මැරෙනවද කියලා හිතෙනවා. කිටි කිටි ගාලා ගණන් ඊයලා යනවා, කිටි කිටි ගාලා ගණන් පල්ලෙහා යනවා. මෙහෙම මෙහෙම යනවා. ලෝකෙ වැටෙනවනේ දැන් මේ කම්පියුටර් ගත වෙලා නැති ඉන්නේ උපදින ප්‍රමාණය සාධාරණකෝ. ඒකවල හොයාගන්න පුළුවන්. මරණ ප්‍රමාණය පොඩ්ඩක් ප්‍රතිශතය අඩු වෙනවා, උපදින ප්‍රමාණය ප්‍රතිශතය වැඩි. මේ මිනිස්සු ඒ තරමට මේ යන උපදිනවා, මේ යන උපදිනවා. ඉතින් පුජ්‍යලයක් ඉන්නවලු, මමෙක් ඉන්නවලු, එහෙම හැඟෙනවලු, එහෙම දර්ශනයක් තියෙනවලු. ඒ අවිද්‍යාත්මක සිත පළවාහරින් එළවා ගන්න. අවබෝධයේ නුවණින් ප්‍රඥාවේ අවියෙන් අර අවිද්‍යාවේ සතන් කාමයේ පුජ්‍යල පරාජය කරනවා. මමත්වයේ හරි දේවල් දෙන්නේ මමත්වයේ පාක්ෂිකයෙක් වෙන්න එපා. මමත්වයට පාක්ෂ වෙන්න එපා. මමත්වයට නෙමෙයි අපේ මිනිස්සුන්ට මේ දේශපාලන පක්ෂයට පක්ෂපාතී වෙන්න එපයි කිව්වත් ඕක පිළිපදිනවා. දේශපාලන පක්ෂයෙන් පොල් පිටක් ඉල්ලුවත් එයාට ඡන්දෙ දෙනවද නැද්ද මේ අන්තගාමී පාක්ෂිකයා? එහෙමයි. මම කියන්නේ පුජ්‍යලය දිහා බලන්න, පක්ෂේ දිහා බලන්න එපා. ඒ වගේ තමාගේ මනස දිහා පාක්ෂිකව බලන්න එපා. සත්‍ය අසත්‍ය බලන්න, ස්වභාවය බලන්න. මඤ්ඤමානෝ භික්ඛු මද්දෝ මාරස මඤ්ඤමානෝ මුත්තෝ පාපමත්තෝති. මමත්වයෙන් තොරව නිරන්තරයෙන්ම යා මේ හැම දෙයක් පිළිබඳව අවබෝධ කරගන්න උත්සාහ කරන තැන එයා නිදහස් වෙනවා. මමත්වයෙන් යුක්තව කටයුතු කරන්නට යන තනය අමාරයට බැඳී යනවා. මමත්වයට විරුද්ධ කෙනෙක් වෙන, ඔබට ඔබ විරුද්ධ කෙනෙක්. මගේ ලොකුම විරුද්ධකාරයා මමමයි. මගේ ලොකුම හතුරා මමත්වයයි. ඔබේ මායයා ඔබ තුලමයි. ඔබ මායයා සමග සටන් කරන්න, මායයා පරාජය කරන්න. ඔතින්ට මනස හදාගෙන ওই සටන ආරම්භ කළේ නැති වුණොත් ඔබට මමත්වේ පරාජය කරන්න බෑ. සියලු මායයෝ පලා ගිය දවසට එදාට තමයි ඔබේ විමුක්තිය තියෙන්නේ. අර දේශනා කරන්න. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ. බුදුරජාණන් වහන්සේ සුබෝධි මූලේ විජය ලැබුවා. ඒ සම්බුද්ධ බුද්ධගය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ මුල බුද්ධත්වයේ ලැබුවා. අහෝසි මාරස්ස පරාජයෝසි. සියලු මාර බලවේග පරාජය කළා. මේ ආධ්‍යාත්මය තුල තිබෙන සියලු මාර බලවේග. උගෝසෙවුම් දේවගණා ප්‍රසන්නා දෙවියෝ සාදුනාද දුන්නා. ඒ තේන සත්‍යේන ජයසුමයන්. ඒ සත්‍ය අනුභව බලයෙන් මට ජය ලැබෙනවා. මේ වැකී වාරණක් කියනවනම් සාමාන්‍ය ජීවිතේට ආත්ම ධෛර්යයේ ශක්තිය උදා කරනවා. ඒ වගේම ක්‍රියාවලියට ගොඩනගා ගන්නවනම් ඔබේ තුල ඉන්න මායයන් ඔබට දුරු කරලා දාලා ඔබට හැකියාව තියෙනවා. ඥානෙන් ඍජු, ගුණෙන් ඍජු, දර්ශනෙන් ඍජු කෙනෙක් බවට පත් වෙනවා. අලුතෙන් ක්‍රියාවක් හොයන්න නෙමෙයි, සමස්ත ක්‍රියාපද්ධතිය තුළ සිද්ධ වෙච්ච දේ බලන්න. පවතින ක්‍රියාව පිළිබඳව දුර්වලතාවය බලන්න. මේ ඇත්ත එහෙම නෙමෙයි කරන්නේ. අර තියෙන තමන්ගේ තියෙන ආත්ම ගවේෂණය කියන පැත්තට හැරෙන්නේ නැතුව ඒක ඉහෝම තිබුද්දාවේ අපිට අලුත් මෙඩිටේෂන් එකක්, අලුත් ක්‍රියාවලියක්, අලුත් පැත්තක්, අලුත් භාවනාවක් අපිට දෙන්න. මේ පැත්ත, ඊ පැත්ත ගැන කතා වුණා. ඉතින් ඒ පැත්ත ගැන බලන්නේ නැත්නම්, තමා පැත්ත ගැන බලන්නේ නැත්නම් ආත්ම ගවේෂණයක් කියන්න පුළුවන් දෙයක. එහෙනම් භාවනාවක් ගැන ගවේෂණයක් මොනව හරි කරගෙන යනවා, මේ ආත්ම ගවේෂණය කරන්නේ. එනිසා වෙනත් ක්‍රියාවලියක් නෙමෙයි ඔබ සෙවිය යුත්තේ, ඔබේ ක්‍රියාවලිය. මේ විදර්ශනාවේ තියෙන සුවිශේෂී තත්වය සමතයෝක නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔබේ ක්‍රියාවලිය අමතක කරලා දැම්මා, වෙනත් ක්‍රියාවලියක් දුන්නා. හුස්ම දිහා බලන් හිටියා, එහෙම නැත්නම් සිතුවිලි අයින් කර කර හිටියා, මනස ශූන්‍ය කර කර හිටියා, හිස් කරගෙන හිටියා, මොකක් හරි පුජ්‍යල ක්‍රියාකාරකමකින්, සංඥාවකින්, ඉලක්කයකින්, අපේක්ෂාවකින් ලබා ගන්න දෙයක් උත්සාහ කරමින් ඉන්නවා. මේ තමන්ගේ කුණු ටික ඇඳපල්ලට තල්ලු කරලා. ඒක මහලදාලා. මගුල් ගෙවල් එහෙම තියෙන කාලේට මොකද කරන්නේ? කුඩු වලවල් එහෙම තියෙන පැති වලට ඉටිකොලේකෙත් දාලා වහනවා. නැත්නම් ඒ පැත්තට ඉටිකොලයක් ගන්න. කුණකොඩ එහෙමයි, කුණකොඩ පේන්නේ. ඒ නිසා ඔබ කිසි විටක ඔබේ ආධ්‍යාත්මික මංගල්‍ය අර ඉටිකොළ වලින් වහපු කුණකොඩ වල දීටි ගන්න එපා. කුණකොඩ වල ඉවත් කළම ඔබේ ආධ්‍යාත්මික මංගල්‍ය ඔබ ගන්න. තේනනේ? කිචන් එක පේනවට ඉස්සර නම් දැන් නම් ඔක දියුණු දියුණු වෙලා රටවල් වලට ගියහම කිචන් එක තියෙන්නේ සාලේ. දැන් අපේ ගවලනේ පිටිපස්සට ගිහිල්ලා ඈතට දාලා එක වෙනම කංගලනේ දෙන්නේ. ඔක ටික ටික ඉස්සරහට ඇවිල්ලා හොඳයි. සාලෙම තියෙනවා. හරිම පිරිසිදුයි, ලස්සනයි. එක මාසෙ ඉදෙනවා. දඟත් නැහැ, මොකවත් නැහැ. ඔක්කොම තාක්ෂණික ක්‍රමවේද ටික හරියටම තියෙන්නේ. සාලෙ මැද තියෙනවා. නේ මාතේ රටවල එහෙම ලංකාවේත් ඇති ගොඩක් තැන්වල තියෙනවද මන් දන්නේ නැහැ. දැක්කම නැහැ වැඩි. අර රටවල වැඩි ගොඩක් කියලා අපිට දකින්න ලැබෙන තියෙනවා එහෙම. සාල බඳ තමයි තියෙන්නේ. ඒ නිසා අපිට ආවරණය කරගත්ත අපිරිසුදුකමක් තියාගෙන ආවරණය කරන එක නෙමෙයි අපිට හපංකම තියෙන එක පිරිසුදු කරගන්න. නිසා සංගවන්න එපා, සංගවන්න එපා. හැමදේම ඔබන වැරදි කරගන්න. මේ තියෙන දේවල්, මේ ආශ්‍රවය මම කුමන ස්වરૂපයකින්ද මම මේක දුරු කරන්නේ කියලා බලන්න. දැන් අපි මහත්යට අපි හිතමු අන්නාසි ගෙඩියක් කන්න හරි ආසාවක් තියෙන. හිටියාම මම කෑම පිළිබඳවත් කාලවල වලට ආස හිතෙනවද නැද්ද? හිතෙන ස්වභාවයක් තියෙනවා. ඒ ඉරුඟු දින කාලේදී මටත් හිතෙන කාලයකට ඉරුඟු ටික කල්ලක් කන්න ඕනේ කියලා. දැන් ඉතින් මේක ඉරුඟු වැඩක් නැහැ. ඉරුඟු වල දෙන්නේ යට ඕවා අනිත්‍යයි, දිරනවා දුවට ඕක මනස බාරගන්නේ. මේ කාටවත් හානියකුත් නැහැ. හොරෙන් කනවත් නැමේ ඉරුඟු කල්ලක් අරගෙන කෑවහම අරක සංසිඳනවා. ඔයගේ වික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ කාලේ තිබුණ ආසත්ත භාවය. කොච්චර භාවනා කළත් නිවන් දකින්නේ නැහැ. මේ ධර්මයේ වදන එකට භාවනා කරනවා කියලා කියන්නේ එහෙම සමත භාවනාවක් කරන එකට නෙමෙයි. ඉතින් නිවන් දකින්නේ නැහැ. මොකද කියලා බැලුවම මේ වික්ෂුවට තියෙනවා මේ ආහාරය පිළිබඳව ආසත්ත බව. එක්තරා ආහාරයක් කාලා එයාට ඒ කලින් කාපු රස මතක් වෙලා නැවතත් ඒක කන්න නැත්නම් කියලා හිතෙනවා නිරන්තරයෙන්. ඉතින් මේක කියලා හරියන්නේ නැහැ. මේක විදර්ශනාවෙන් කරන්න බෑ. මේක සේවනයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ මේ ආහාරය පරිහරණය කිරීම සඳහා, මේ අනුභව කිරීම සඳහා උපකාරක වෙන ප්‍රදේශයක පිණ්ඩපාතය වඩින්න කියනවා. ඊට පස්සේ ඒක අනුභව කරා උන්වහන්සේ හිත සැහැල්ල වෙනවා. ඊට පස්සේ ධර්ම අවබෝධයට මොනම හරි දෙයකින් ඔබේගේ හිත ආවරණය කරලා තියෙනවා නම් ඒ ආශ්‍රවය හඳුනා ගන්න, ඒ ආශ්‍රවය තුළින් ඔබේ හිත නිදහස් කර ගන්න පුළුවන්. විදර්ශනා කරන්න පුළුවන්, වීර්යයෙන් පුළුවන්, සේවනය කරලා කරන්න පුළුවන්, කරුණු කාරණා ගලපලා ඒවා අපේ තුළින් ඈත් කරලා අවබෝධයෙන් ඒවා ප්‍රහාණය කරන්න පුළුවන් කියන මේ කරුණු කාරණා අපි පිළිපදින්න ඕනේ. සේ පිළිපැදීමෙන් අපි කෙසේ කෙසේ හෝ අපේ ආශ්‍රව ධර්ම, අපේ චිත්තාවේග, අපේ තියෙන මානසික දෘෂ්ටීන්, සංකල්ප අතහැර දාලා සම්පූර්ණයෙන් නිදහසට, පූර්ණත්වයට පත් වෙන්න. දැන් මේ ටික කුණු කරගන්නේ නැති තමන්ගේ මතය තුළම නම්, තමන්ගේ සංඥාවත් තුළම නම් එයා කවදාවත් අලුත් වෙන්නේ නැහැ. විදර්ශනාව නැත්තම්, ධර්මයේ ජීවිතයට කාන්දු කරගන්න නැත්තම්, එකතු කරගන්න නැත්තම් එයා අලුත් වෙන කෙනෙක් නෙමෙයි. ඔහේ නිකම් මේ මයික්‍රෝෆෝන් එකක් විතරයි. දැන් මේ මයික්‍රෝෆෝන් එකට කොච්චර බණ කිව්වත් ඇදන්නේ නැහැ. නේ? මේ සවිඥානික මිනිස්සෙක් නෙමෙයි මයික්‍රෝෆෝන් එකක් වෙන්නේ නැතුව එයාට තේරුම් අරගෙන වෙනස් වෙන්නේ. හැදේ ධර්මානුකූල වෙන්නේ, ධර්මානුගත වෙන්නේ. මේ කියපු ගැඹුරු කරුණු කාරණාවස්සේ තමන්ගේ නුවණ ජීවිතේ විනිවිද යන්නේ. තමන් ඒවට අනුව සැකසෙන්නේ. එහෙම නැත්නම් තේනේ අර ටික ඔක්කොම එහෙම ගල් කරගෙන ඉන්නවා. දැන් අපි හිතනවා හමුදාව හරි සංවරයි කියලා, පිළිවෙලයි කියලා. හමුදාවේ ඇති පිළිවෙලක් නෑ, සංවරයක් නෑ. ඒ මිනිසුන්ට අර පුරුදු කරලා දෙනවා යස් සර් කියලා ඔන්නම ගෙලින් ඉන්නේ. ඔහොම ගෙලින් ඉන්නවා විතරයි. ඊළඟට අපි ඔය දැකලා තියෙනවා අර වෙනම ආචාර කරන මලක මේ මැලිකයටත් ආචාර කරනවා. අර ප්‍රධාන රාජ්‍ය මාලිගා ඉස්සරහත් ඉන්නවා අර මෙහෙම කරගෙන අර ඉන්නවා ස්පිල්ලම් ගහන්න නැතුව. ඉතින් අපි හිතන වෙනසේක සංවරය කියලා. සංවරය නේ. ඒක නීතිය. ඉතින් ඒ වගේ අපි මෙතන මෙහෙම මේ නීතියක් දාලා මෙහෙම ගල් කරගත්තාම මෙතන සංවරයද තියෙන්නේ? සංවර නෙමෙයි තියෙන්නේ. දැන් අපි හිතන හමුදාවේ කෑම කන්න ගියත් හරි කෙලින් පොලිමට යනවා. අපි හිතන බලන්නකො සංවරය හරි කෙලින් යන්නේ පිළිවෙලට යන්නේ. කෙලින් යන්නේ පිළිවෙලට යන්නේ පනිෂ්මන්ට් කරන්න වෙන නිසා නැත්නම් සංවරයක් නෑ. ඈ? ඇත්ත සංවරය නෑ පොලිම කඩාගෙන ගිහිල්ලා හරි අර ඒක ඒක නීතිය. සෛලිම දේවල් තාම හිතනහම අපි හිතන හරි සංවරයක් කියලා. ඊට පස්සේ පිට රටවල්ලත් අපි හිතන මිනිස්සු හරි සංවරයි, වාහන එලවන හරි ෂෝක් කියලා. නෑ අපේ පුතාලා කඩාවිදගෙන යන බය එකම එක දෙයකට. මොකද? දඩේ ගහනවා ලක්ෂ දෙක තුන ගහනවා දඩේ. අරකට බයයි. දඩේ ගහුවොත් කොයි පයි කියන්නේ ලයිසන් එක කැන්සල් කරනවා. ඈ ලොකු දඩ තියෙනවා. ඉතින් ඒ නිසා පුදුම බයක් තියෙන්නේ. ඇඟ ගැහෙනවා හැට බලනකොට. ඒ සංවරය නෙවෙයි. ඒ නීතිය නිසා, ඒ බලපෑම නිසා. ඉතින් අපි බලපෑමෙන් සංවර වෙන පිරිසක් වෙන්න ඕන. නෑ, අවබෝධයෙන් සංවරයට පත් වෙනවා. අවබෝධයෙන් සංවරයට පත් වෙනවා. මේ නුවණ එන්නේ එන්නම ගිලිහිගෙන යන්නේ. මේ ලෝකෝත්තර දර්ශනය එන්නේ එන්නම ලෝකෙන් ගිලිහිගෙන යන්නේ. ඇයි? ප්‍රඥාහීන සමාජය ලෝකේ ගිහි වෙන නිසා. ආධ්‍යාත්මික අවබෝධය කරගන්න සියුම් ඥානය ඕන. කාර්මික ලෝකේ ජය ගන්නට නම් ඒ සියුම් ඥානය ඕන කරන්නේ. ඒකට තියෙන්නේ කාර්මික විශේෂවන පද්ධතියින් ඔස්සේ ගමන් කරන්න. ඒක කරගන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික ලෝකේ තේරුම් ගන්න අතිශය සියුම් ඥානයක් අවශ්‍යයි. මොකද අතිශය සංවේදී කාරණා ඔස්සේ තමයි තමන්ගේ මනස තේරුම් ගන්න උපකාරක වෙන්නේ. ඈ, සුවඳ ඔස්සේ. සුවඳ ඔස්සේ නැයි ඉස්සර තිබුණු ලුකාන්තාවන්ට හැඳිමිටේ නුවණ. දැන් දින කාන්තාවන්ට හැඳිමිටේ නුවණක් නැහැ. ඇයි හැඳිමිටේ නුවණ කියලා කියන්නේ? පිරිමියෙක් රස බලලා කියන රසේ කාන්තාවට කියන්න පුළුවන් හැඳිමිටෙන් කූරු ගාලා සුවඳ බලලා කියන්න පුළුවන්. එහෙම හැඳිමිටේ නිරන්තරයෙන්ම අර ඉඹල බලන නිසා කියනවා මෙයාට ඉතින් හැඳිමිටේ නුවණ විතරයිනේ තියෙන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ කෑම වෙන එක විතරයි ආ දන්නේ කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. අතු මේ හැඳිමිටක් විතර දීග නුවණක් තියනවා කියන එක නේ. එස හැඳිමිටේ නුවණක් දැන් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. තියන අය ඉන්නවා. මේ මේ ලෝකෝත්තර නුවණ වැඩිපුරම තේරුම් අරගෙන තියෙන මේ වෙනකොට කාන්තාව ආශ්‍රය. අවබෝධ කරගෙන තියෙන කාන්තාව ආශ්‍රය. ඒ කැප වෙච්ච අය. තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. එකයි වෙලාව. ඉතින් ධර්මයෙන් සනසීම උදා කරගන්න, ධර්මයේ පරිහරණය කරන්න. හොඳින් අසන්න, නිකම් අහලා වැඩක් නැහැ. හොඳින් නුවණින් ගැඹුරින් අසන්න. කොච්චරද කියනවා නම් මම ඒ කාලේ අහනකොට නල්ල රැලි කරගෙන අහන්නේ. හොඳ කල්පනාක ඉන්න කෙනෙක්ගේ නල්ල රැලි වෙනවා, නල්ල එකමුතු වෙනවා. අපිට පේනවා මෙයා හොඳ විමසුමකින් අහන්නේ කියලා. හොඳ අවධානයකින් අහන්න. ඇස් දෙක කරකැවෙනවා. විමසුන් ඥානයක ඉන්න මනුස්සය හොයා ගන්න පුළුවන්. අර බොරු කියන මනුස්සයත් එහෙමනේ. මෙහෙ බලවල මෙහෙ බලවල මෙහෙ බලවල කියන්නේ ඒක. ඒ මනුස්සයා හොඳ විමර්ශනයෙන් කියන්නේ බොරුව ගන්නට අකු වෙන්නේ නැති වෙන්න තල්ලු කර ගන්න ඕනේ. දැන් විමස තමන් දෙයක් විමසුන් බුද්ධියෙන් ගන්න අර බොරුවක් කියනවා වගේ නෙමෙයි. ඒකටත් ඒකම වුණා. එහෙත් බලලා මෙහෙත් බලලා මේ හරි දැස් ගන්න ඕනේ. ඒක තමයි එතකොට අපි තේරුම් ගන්නවා. මෙයා මේක තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්. මෙයා මේ බොරුව කියා ගන්න උත්සාහ කරන කෙනෙක් කියලා අපිට තේරෙනවා. හොයා ගන්න පුළුවන්. ඒ සසහනෝ යහපත් දෙයක් විමසලා කියන්න ඕන හරියට ගැලපෙන්නේ. බොරුවත් ඉතින් විමසිල්ලෙන් සැලකිල්ලෙන් කියන්න ඕන. මොකද අපි අහුවෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන මේක ඇත්ත කියන්නද මේ භාවිතා කරන්නේ බොරු කියන්නද කියලා. මොකද එකම ක්‍රියාවලිය දෙආකාරයකට ක්‍රියාත්මක වෙන නිසා. තමනෝද කිව යුත්තේ දැන් ස්වභාවික දේවල් දැනනට ඒවා ප්‍රශ්නයක් නෙමෙයිනේ. ස්වභාවික දේවල් දැනන දේවල් දැනන විදිහට හඳුනා ගන්න. ඒක පුජ්‍යලත්වයේ බැඳීම ඉතට ගිහිල්ලා නැත්තම් ඒකේ ගැටලුවක් නැහැ. සමාවික දේ දැනන විදිහට දැන හඳුනගන්න. දැන් සිතුවිල්ල වුණත් වැඩ කරනවා. මාර්ගඵලලා වින්ට රාතන් වහන්සේට එයා දැනන දේ දැනන විදිහට. විඥානේ විඥානමත්ත. සුතේ සුතමත්ත, මුතේ මුතමත්ත. දිත්තේ දිත්තමත්ත. එකේ ඇලී යාමක් බැදී යාමක් සම්බන්ධතාවයක් ඒ තුළ නැති වුණා මේක ගැටලුවක් නෑ. එහෙනම් හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.
මේතරම් සන සුනු සිතක් නොව තවත් නැතිදැයි කිව නොහේ. නිවන් මග මට පසක් වූවා ඔබේ සදහම් දෙසුමිනි, ඔබේ සදහම් දෙසුමිනි. සයවසක් සැමතැනම සෙව්වා නිවන් මග කොතැනද කියා. අනද හිමිගේ සෙනසුනේදී දිටිමි ඒ මග සිත පුරා, දුටිමි ඒ මග සිත පුරා. මමත්වය ගිලිහි ගියා, දෙවුණු සිත නිවිලා ගියා. බුදු පුතුන් පුදනට කිසිත් නැත, පුදමි ජීවිතයම සදා, පුදමි ජීවිතයම සදා. මේතරම් සන සුනු සිතක් ලොව තවත් නැතිදැයි කිව නොහේ. නිවන් මග මට පසක් වූවා ඔබේ සදහම් දෙසුමිනි, ඔබේ සදහම් දෙසුමිනි, ඔබේ සදහම් දෙසුමිනි.
මේ ගීතය පදරක අපේ රත්නායක මෑණියන් තමයි පද රචනය කරේ. මේකේ තනුව මම අජිත් දිසානන්ද.